ගරු අංජි සිඹලා පිටිමැත්තම ඔබතුමාට මිනිත්තු 15ක් කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂ අවස්ථාවක් විපක්ෂයේ විසින් පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් කේලි රමුකල්ල මැතිතුමා වසීරු වේලාවක අභියෝග මැද්දේ බොහොම සංවේදී අසීරු අමාත්‍යංශයකට නායකත්වය දෙන මොහොත එතුමාට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන ආපු විවාදයක්. හැබැයි මම දැක්කගරු නියෝජ්‍ය කතානායකතුමනි, විපක්ෂයේ විශ්වාස භංගය ගෙන ආවත් පසුව ඒ අඩියක් පස්සට ගන්නවා වගේ ලක්ෂණයකුත් දැක්කගරු නියෝජ්‍ය කතානායකතුමනි. කොහොම නත් දැන් ඒක විවාද වෙනවා. මම විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නියෝජ්‍ය කතානායකතුමනි, ආර්ථිකයක් වශයෙන් රටක් වශයෙන් සෞඛ්‍ය පහසුකම් වල ඇති වැදගත්කම. හැම රජයක්ම සෞඛ්‍ය ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබා දීම පිළිබඳ ඉතා වගකීමෙන් ප්‍රමුඛතාවයක් දීලා කටයුතු කරලා තියෙනවා. අපි මේ අශීරු වෙලාවෙත් එහෙමයි. මට ඒ කාරණා ටික තමයි විශේෂයෙන් කියන්න අවශ්‍ය. දැන් අපි බැලුවොත් ආර්ථික විද්‍යාවේ රටක ආර්ථිකමය ශක්තිය නැත්නම් අපේ මේ ආර්ථික වර්ධනය පිළිබඳ දකින ප්‍රධානම දත්ත කිහිපයක් තියෙනවා. එකක් තමයි සෞඛ්‍ය, අනිත් එක අධ්‍යාපනය. අපි බැලුවොත් අපේ රටේ රෝහල් ප්‍රමාණය 2016 629ක් අපේ රටේ රෝහල් තිබිලා තියෙනවා, රජයේ රෝහල්. දැන් 648ක්. බොහොම හෙමින් හෙමින් යම් ප්‍රමාණයක් වර්ධනය වෙලා තියෙනවා. මේක අදහස හැම කෙනෙක්ම හැම රජයක්ම මේ පිළිබඳ අවධානයක් උනන්දුවක් තමන්ගේ ප්‍රතිපාදන කැපකිරීමක් කරලා තියෙනවා කියන කාරණාව තමයි නියෝජ්‍ය කතානායකතුමනි අදහස් වෙන්නේ. මේ ආර්ථික විද්‍යාව ඉතා වැදගත්ම දෙයක් තියෙනවා. මේ රෝගීන් සඳහා තියෙන ඇඳන් ප්‍රමාණය රටේ ජනතාවට සාපේක්ෂව ආර්ථික විද්‍යාවේ දියුණුව පිළිබඳ ප්‍රධාන දත්තයක්. අපේ රටේ 2016 වෙද්දී ඇඳන් 81,580ක් තිබිලා තියෙනවා. ඒක ක්‍රමානුකූලව වැඩි වෙලා 83,000, 84,000, 86,000, 87,000 2021 වෙද්දි අවසාන සංඛ්‍යාලේඛන තියෙන්නේ 90,240ක් බවට වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම ඇඳන් භාවිතා කිරීමේ අනුපාතය 147 2021. ජනගහණයට ජනගහනයේ 1000කට ඇඳන් සංඛ්‍යාව 4.1. 2021 2016 3.8. ඒ කියන්නේ අපි මේ අවුරුදු 6ක විතර කාල සීමාව බැලුවත් මේ කාල සීමාව තමයි මේ රටේ ඉතාම ආර්ථික වශයෙන් දැවැන්තම අර්බුදවලට පසුබැසීම් වලට ලක් වුණු යුගය. හැබැයි සෞඛ්‍ය පිළිබඳ වූ උනන්දුව, මුදල් වෙන් කිරීම, ප්‍රතිපාදන ලබා දීම යම් ආකාරයකට හෝ වර්ධනාත්මක තැනකට මේ ගෙනෙන්න හැම කෙනෙක්ම කටයුතු කරලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි බැලුවොත් අවුරුදු 1992 ඉඳලා මේ වෙනකොට අවුරුදු 30ක කාල සීමාවක්. අපි බැලුවොත් වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව 1992 3,345 දොස්තර මහත්වරු. ඒක අපි කියනවා සාමාන්‍ය අනුපාතයක් හැටියට ලක්ෂයක් ජනතාවට වෛද්‍යවරු කී දෙනාද හිටියේ කියලා. 1992 වෙද්දි වෛද්‍යවරු 3,345. ලක්ෂයක ජනතාවට ඉඳලා තියෙන්නේ 19ක් තමයි වෛද්‍යවරු. අපි අරු 10කින් බැලුවොත් නියෝජ්‍ය කතානායකතුමනි, වෛද්‍යවරු 2002 9,290යි. ලක්ෂයකට වෛද්‍යවරු 49ක් ඉඳලා තියෙනවා. යම් කිසි වර්ධනයක් තියෙනවා. දැන් 2021 අපි ආවොත් වෛද්‍යවරු 22,509ක් රජ රෝහල්වල සේවය කරනවා. ඒ කියන්නේ ලක්ෂයකට 101ක් ලක්ෂයක් ජනතාවට වෛද්‍යවරු 101ක් ඉන්නවා. මේක ආර්ථික විද්‍යාත්මක අනුපාතයක්. ඉතින් අවුරුදු 20ක් තුල අපි බැලුවොත් 1992 ලක්ෂයකට ඉඳලා තියෙන්නේ වෛද්‍යවරු 19යි. අද 101ක් ඉන්නවා. අපි මේ අවුරුදු 20ක අවුරුදු 30ක මේ කාල සීමාව තුළ ඊට මේ දායක වෙච්ච විවිධ රජයන් හිටියානේ, මේ ඉන්නේ හැම දෙනාම ওই රජයන් වල හිටියා. යම් කිසි උනන්දුවක් වර්ධනයක් කරපු නිසා තමයි මේ වාගේ ප්‍රවණතාවයකට එන්න ලැබුණේ. අපි බැලුවොත් මේ දන්ත ශෛල වෛද්‍යවරු, දත් දොස්තර මහතුරු 92 381 දෙනයි රජ රෝහල් වල. ලක්ෂයකට දන්ත ශෛල වෛද්‍යවරු 2.2 ඉඳලා තියෙන ලක්ෂයකට දෙන්නයි ජනතාව වැළුවේ. අවුරුදු 10ක් යනකොට මේ 381 867ක් වෙලා තියෙනවා. ලක්ෂයකට 4.6ක්. 2021 වෙද්දී දන්ත ශෛල වෛද්‍යවරු 1757ක්. ඒ කියන්නේ ලක්ෂයකට 7.9ක් ඉන්නවා. ඒ කියන්නේ මේ හැම දෙයක්ම අපි දැන් හෙදියන් බැලුවොත් 1992 වෙද්දී හෙදියන් 11214යි. ලක්ෂයකට ජනතාව ලක්ෂයකට හෙදියෝ 64යි. අවුරුදු 10ක් යද්දී හෙදියෝ 16517යි. ජනතාව ලක්ෂයකට 86.9යි. දැන් 2021 වෙද්දී හෙදියන් 41765යි. ඒ කියන්නේ ලක්ෂයකට ජනතාව ලක්ෂයකට හෙදියන් 225ක් දැන් ඉන්නවා. මේ හැම දෙයක්ම වර්ධනය පැත්තට මේ කවුරුත් දායක වෙලා තියෙනවා. අපි බැලුවොත් පවුල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 1992 846යි. ලක්ෂයක් ජනතාවට 5 දෙනා ඉඳලා තියෙනවා. 2002 වෙද්දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අවුරුදු 10කින් 1470යි. ලක්ෂයකට 7.7ක්. 2021 වෙද්දී 1877යි. ලක්ෂයට 8.5ක්. දැන් මේ ග්‍රාමීය මට්ටමේ ඉන්න පවුල් සෞඛ්‍ය සේවිකා නිලධාරීන් 1992 වෙද්දී 4108යි ලංකාවේ, ශ්‍රී ලංකාවේ පුරා ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ ලක්ෂයක් ජනතාවට 23 දෙනයි. අවුරුදු 10කින් 4819යි. 25 දෙනෙක් ලක්ෂයකට. 2021 වෙද්දී 6359යි. ලක්ෂයකට 28ක්. ඒ නිසා යම්කිසි වර්ධනාත්මක තැනකට සෞඛ්‍ය සේවයන් ගෙනෙන්න හැම කෙනෙක්ම දායක වෙලා තියෙනවා, උනන්දු වෙලා තියෙනවා. මේ අසීරු වෙලාවෙත් අපි ඒ කාරණාව කළා කියන තැනට තමයි මේ දැන් අපි බැලුවොත් අවුරුදු 6ක විතර රෝහල් ගතවීම. දැන් අපේ රටේ කියන අපි 2,30,00,000ක් විතර ජනතාවක් ඉන්නවා කියලා. 2015 වර්ෂයකට රෝහල් ගත වෙලා තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි 63,59,681. ලොකු ප්‍රමාණයකින් 20%කට 25%කට ආසන්න ප්‍රමාණයක් සමාජයක රෝගියා දෙතුන් වතාවේ ගිහිල්ලා වෙන්න පුළුවන් රෝහල් ගත වෙලා තියෙනවා. අපේ රටේ වගේ නිදහස් සෞඛ්‍ය සේවයක් පවත්වාගෙන යන රටක මේක ඉතා දැවැන්ත රාජකාරියක්. ඒ නිසා මේ වෙන කාරණා දිහා අපි බොහොම පුළුල්ව බලන්න ඕනේ. දැන් 2019-20 2018-19 කොවිඩ් උගදුර තියෙන වෙලාවේ මේක කැපිපෙනන වැඩිවීමක් අර 63,71,000 බවට පරිවර්තනය වෙලා තියෙනවා. දස ලක්ෂයක් වැඩි වෙලා තියෙනවා වර්ෂයක රෝහල් ගතවීම. දැන් 2021 බැලුවොත් ඒක අඩු වෙලා 53,14,193ක් තමයි 2021 රෝහල් වල නේවාසිකව ප්‍රතිකාරගත් සංඛ්‍යාව. ඒ කියන්නේ මේ සාමාන්‍ය 120% විතර ප්‍රමාණයක් ප්‍රතිකාර ගන්නවා. ඉතින් දැන් මේකේ මරණ අනුපාතය අපි බැලුවොත් මේ %25% ආසන්න ප්‍රමාණයක් මේ 53,00,000 %25% ආසන්න ප්‍රමාණයක් තමයි මරණ අනුපාතය තියෙන්නේ. සමාවෙන් 2% මේ 1.2% ආසන්න ප්‍රමාණයක් 1.2% ආසන්න ප්‍රමාණයක්. ඒක අවුරුදු කීපයක් අපි බැලුවත් සාමාන්‍ය විදිහකට පවතින මේ දත්තයක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඉතින් කෙසේවත් මේ නිදහස් සෞඛ්‍ය සේවය පිළිබඳ විශාල වගකීමක් දරන රටක්. දැන් 2021දී 53,14,193ක් රෝහල් ගත වෙලා සම්පූර්ණ නිදහස් වෛද්‍ය සේවයේ ප්‍රතිකාර ලබාගෙන තියෙනවා. ඒක මම දකින්නේ මේ සමස්ත ලෝකයේත් එක බලද්දී මේ දැන් මේ 2021 කියන්නේ අපිට ඉතාමත් අසීරු වර්ෂයක්. එවැනි වර්ෂයකදී ඒක ඉතාමත් සැලකිය යුතු ආයෝජනයක් ජනතාව වෙනුවෙන් රජය කරලා තියෙනවා. අපි දැන් මේ කොවිඩ් කාල සීමාව බැලුවොත් අපි දැක්කා දසලක්ෂයක් විතර හැම අවුරුද්දකම අනිත් අවුරුදු වලට සාපේක්ෂව රෝහල් ගත රෝගීන් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. අපේ රජයක් හැටියට දැන් මේ කොවිඩ් වලින් රෝගීන් කියන අපිට දැන් මතකත් නෑ 6,70,579ක් රෝගීන් ප්‍රමාණය. මේකෙන් සුව වෙනා 6,55,687ක්. මිය ගියා 16,882ක්. රජය කොච්චරක් වියදම් කරාද මේ සම්බන්ධව? මේ කොවිඩ් එන්න අතර පමණක් රුපියල් බිලියන 69.8ක් රජය වියදම් කරා අසීරු අවස්ථාවක වුණත්. මෙවැනි සෞඛ්‍ය සේවයක් පවත්වා ගැනීමට අසීරු වෙලාවක අභියෝගාත්මක වෙලාවක රජයක් හැම විටකම දැවැන්ත කැපකිරීමක් ප්‍රමුඛතාවයක් ලබා දෙන එක අපි ඒ කොයි රජයක් වුණත් වෙන්න පුළුවන් මේ ඉෂ්ට කරනවා කියන එක අපි කියන්න අවශ්‍යයි. දැන් මේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ඒක අපිට කොයි වෙලාවකවත් අවතක්ෂේරු කරන්න බෑ. එවනි ප්‍රශ්න ඇති නොවේවි කියලා අපිට මේ කතා කරන්නත් බෑ. මොකද මේ විශාල ප්‍රමාණයක්නේ. දැන් 53 ලක්ෂයක් රෝහල් ගත වෙලා නේවාසික ප්‍රතිකාර ගන්නවා කියන්නේ මේ මුළු සමස්ත ජනතාවගෙන් 4%කට 20% විතර ආසන්න ප්‍රමාණයක්. ඉතින් එවැනි විෂයක් දිහා අපි පුළුල් ඇසකින් බැලිය යුතුයි, වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඉතාම සංවේදී රෝගියෙක් කියන්නේ රෝහල් ගත වෙනවා කියන්නේ අපි කාටත් ඉතාමත්ම මේ අසීරුතම අවස්ථාවයි. ඒ වගේ අසර වෙන අවස්ථාවක් කොයිම පුදු එයක් මොන තරාතිරමක හිටියා වුණත් රෝහල් ගත වෙන රෝගියෙක් කියන්නේ ඉතාමත් සංවේදී අවස්ථාවකට මුහුණ දෙනවා, අසරණ වෙනවා. ඉතින් ඒ වාගේ විෂයක් අපි එක පැත්තකින් අපේ රටක් හැටියට මේ හැම අභියෝගයක් තියෙද්දිම මේ මේ ප්‍රධාන සෞඛ්‍ය සේවාවක් මෙවැනි මට්ටමකින් පවත්වාගෙන යෑම පිළිබඳ අපි යම්කිසි අපි සියලු දෙනා යම්කිසි ජයග්‍රහණයක් විදිහට අපිට දකින්න පුළුවන්. දැන් අපි බැලුවොත් අපේ පෞද්ගලික වෛද්‍ය පෞද්ගලික වෛද්‍ය ආයතන 2016 වෙද්දි 1016ක් දැන් 1170ක්. ඉතින් මේ සියල්ල අභිබවාගත්ත රාජ්‍ය වෛද්‍ය සේවාවක් අපි පවත්වාගෙන යනවා. මොකද අදටත් අපි අහලා තියෙනවා සමහර අපේ ගම්වල නම් කතා කරනවා මේ අහවල් රජයේ රෝහල මේ සියල්ලට වැඩිය හොඳයි මේ ප්‍රතිකාරයට කියලා මිනිස්සු විශ්වාසයෙන් යනවා. ඉතින් ඒ එවැනි තත්ත්වයක්. ඒ වගේම සමාජ තරාතිරම දැන් අපි බදු ගැන කතා කරනවා, ආදායම් ගැන කතා කරනවා. ඒ අපේ රටේ ඉන්න අපි දකිනවා ඉතාම මේ විෂම වෙච්ච ආදායම් පන්තියක් දිනකට මිලියන ඉක්මවා හොයන කණ්ඩායමක් සහ දිනකට රුපියල් වලින් 200ක් හොයන කණ්ඩායම. හැබැයි මේ සියලු දෙනාට සමානව රජය සුවිශාල කැපකිරීමක් කරලා නිදහස් සෞඛ්‍ය සේවාවක් ලබා දෙනවා. ඉතින් මේක මම හිතන්නේ රටක් හැටියට කරන ප්‍රධානම ආයෝජනයක්. අධ්‍යාපනයේ හැරුණකොට අපි කරන දැවැන්තම ආයෝජනය තමයි සෞඛ්‍ය. ඒ නිසා අපි ඒක දිහා එක පැත්තකින් යම්කිසි ධනාත්මකව බැලිය යුතුයි. දැන් අපි වැළුවොත් වසර 5ක
මිනිත්තු 2ක් කාලයක් වෙනවා
තුමා. අයවැයෙන් මේ සඳහා වෙන්කර මුදල් ප්‍රමාණය ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි 2017 මුළු මුදල් වෙන් කිරීම මිලියන 198,368යි. මේ ක්‍රමානුකූලව වර්ධනය වෙලා මේ වතාවේ 308,543ක්. ඊට පස්සේ අතිරේක ප්‍රතිපාදන අපි වෙන් කරනු ලැබුවා. වෙන කිසිම අමාත්‍යංශයකට අපි දුන්නේ නැහැ. මුදල් අමාත්‍යංශය හැටියට ජනාධිපතිතුමා දෙවතාවක් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ගැන එක් වතාවක් සියලුම අමාත්‍ය වංශවලින් 5%ක මුදලක් කපලා සෞඛ්‍ය අමාත්‍යංශයට ඒ මුදල් ලබා දෙන්න. ඒක තාම ප්‍රතිපාදන හැටියට තියෙන්නේ. ඊට පස්සේ 1%. මේක බිලියන 39ක මුදලක්. ඉතින් මුදල් අමාත්‍යංශය කියන පරිදි දැනට පොදුවේ 65%ක විතර මුදල් ලබා දීමක් අපි කරලා තියෙනවා. ඉතින් නමුත් අපි දකිනවා සෞඛ්‍ය අමාත්‍යංශය කියන්නේ මේ සමහර වෙලාවට මේ ප්‍රතිපාදන වලට පිටින් ඔවුන්ට බිල් ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. ඒවා යම් යම් ගැටලු කාරිතන් නිර්මාණය වෙන්න පුළුවන්. හැබැයි අපි හැම විටකම මුදල් අමාත්‍යංශ හැටියට රාජ්‍ය නායක හැටියට ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට අපි ප්‍රමුඛම සැලකිල්ල දක්වන අමාත්‍යංශය තමයි එහි තියෙන වගකීම් සහ බැරෑරුම්භාවය නිසාම සෞඛ්‍ය අමාත්‍යංශය. මම කතාව නවත්තන්න ඉස්සෙල්ලා විනාඩියක් ගන්න කැමතියි. දැන් මම දැක්කයි පුවත්පතක පළ වෙලා තිබුණා ගිය සතියේ මේක රටට පොදුපත් ප්‍රශ්නයක්, කෑගල්ලේ රෝහලවල වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් විදේශගත වෙලා කියලා. ඉතින් මේක ප්‍රශ්නයක්. වෛද්‍යවරයෙක් කියන්නේ ඇත්තෙන්ම අපි පිළිගන්නා මේ සමාජය තුළ විශේෂිත කැපවීමක් කළ අධ්‍යාපනය ලැබපු පුද්ගලයෙක්. මම සංඛ්‍යා ලේඛන බැලුවා සාමාන්‍යයෙන් 2021 වර්ෂය බැලුවොත් පළමු වසරට ළමුන් ඇතුළත් වෙලා තියෙනවා 304,105ක්. විශ්වවිද්‍යාලයන් ඒ වසරේ සාමාන්‍යයෙන් 43,568ක්. මේ 43,568ක් කියන්නේ පළවෙනි ශ්‍රේණියට ගිය දරුවෝ අතරින් බැලුවොත් 114.3%කට තමයි විශ්වවිද්‍යාල වරම ලැබෙන්නේ. හැබැයි වෛද්‍යවරු හැටියට මේ 43,568ෙන් යන්න ලැබිලා තියෙන 2048කට. ඒ කියන්නේ පාසලකට ඇතුළු වෙන දරුවන් අතරින් 0.67ක් තමයි මේ වෛද්‍යවරයෙක් කැටියට විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්නේ. එනිසා ඔහු විශේෂ කැපවීම කර සුවිශේෂී බුද්ධිමත් පුද්ගලයෙක්. එනිසා ඔවුන්ට යම්කිසි සමාජයේ යම්කිසි අයිතිවාසිකමක්, යම්කිසි ප්‍රමුඛ පුරවැසියෙක් කැටියට ජීවත් වීමේ අයිතියක් තියෙනවා. හැබැයි අපි කල්පනා කළ යුත්තේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වෛද්‍යවරයෙක් නිර්මාණය කරන්න මේ රටේ මිනිස්සු
කොච්චර මුදලක්
වියදම් කරනවද? වෛද්‍යවරයෙක් සඳහා සාමාන්‍යයෙන් ඔහුගේ අවුරුදු පහට 40,92,915 රජය වියදම් කරනවා. ඒ වගේම ඉංජිනේරුවෙක් සඳහා 21,50,220ක්, කර්මනාකරණ ශිෂ්‍යයෙක්ගේ උපාධිය සඳහා 10,43,868ක්, කලා ශිෂ්‍යයෙක් සඳහා 13,66,668. අපි බැලුවොත් වෛද්‍යවරයෙක් නිර්මාණය කරන්න අවුරුදු පහක් විශ්වවිද්‍යාල ඉගෙන ගන්නවා, එක මාසයකට රුපියල් 68,215,725ක් දළ වශයෙන් මේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල් වලින් අපි වියදම් කරනවා. මම මේ මතක් කරලා දෙන්නේ, ඒකෙන් අදහස් වෙන්නේ වෛද්‍යවරයා මේට විශේෂ අයිතිවාසිකමක් නැහැ, ප්‍රමුඛ ප්‍රවේශයක් ඇතුළේ ජීවත් වෙන්න කියලා. හැබැයි මට කියන්න තියෙන්නේ, මේ වෙලාවේ අපි මේ රට ගැන ඊට වඩා පුළුල්ව කල්පනා කළ යුතුයි. ඔබතුමාලා වෙනුවෙන් මේ රටේ සමස්ත ජනතාව කරපු කැපවීම තමයි මම මේ මාසෙකට ඔවුන් ඉගෙන ගන්න කියලා වියදම සඳහන් කළේ. ඒක ඔවුන්ට අගෞරවයක් නෙවෙයි, හැබැයි මේ රටක් හැටියට අපි නැගිටින්න හදන අවස්ථාවක්. සෞඛ්‍ය කියන්නේ අත්‍යවශ්‍යම ජනතා සේවය. අන්න ඒ නිසා වඩාත් පරාර්ථකාමීව මේ රටේ අවශ්‍යතාවය කෙරෙහි කල්පනා කරන්න කියන ආරාධනාවත් බොහොම ගෞරවයෙන් සහෝදරාත්මකවම ඔවුන් මේ වෛද්‍යවරුන්ට ඉදිරිපත් කරමින් ඔබතුමා ලබා දුන් වේලාව පිළිබඳ මගේ ස්තුතිය පළ කරනවා.
බොහොම ස්තුතියි ගරු මහත්මයනි. ඊළඟට ගරු විජිතේ එරත් ගරු සෞඛ්‍ය මහත්මයා. කේලි රාම්බු කැලේ මහත්මයා.
ඔව්. ගරු කවින්ද ආරාධන මහත්මනි, කරුණා කරලා ඉල්ලා සිටිනවා මේ වගේ බොරු කරන්න එපයි කියලා. මේක මම පේරාදෙනිය මං චෙක් කරා අධ්‍යක්ෂකතුමාගේ. මේක මූලික බොරුවක්. මේ මාත්‍ර වර්ණයක් කියලා සඳහන් කරලා තියෙනවා. මේක මතක් නෑ. මේක පාවිච්චි කරලා තියෙන්නේ හෙවි මාකෙන් කියන එක. හැබැයි ප්‍රොපෝෆෝල් නෙමෙයි. ඉතින් ඔබතුමා මෙහෙම බොරු කියන්න එපා. කරුණා කරලා මේ සභාවට මේ මං දැන් පේරාදෙනියෙන් චෙක් කරා, අධ්‍යක්ෂකවරයාගෙන් චෙක් කරා, අස්සක් කරලා තියෙන කෙනාගෙන් චෙක් කරා. මේ වගේ බොරු කියන්න එපා. හොඳ නෑ.
කාන්දි ජයතුන්තු.
මම මේ ප්‍රොපෝෆෝල් එකෙන් ජීවිතක්ෂයට පත් උනේ අවුරුදු දෙකමාරක කුඩා දරුවයි, කකුලේ ශල්‍යකර්මයක් කරන්න ගිය ඒ දරුවයි, ඊට පස්සේ කොළඹ අවුරුදු 35ක දෙදරු මවයි දරුවා ඇමතුමා. මේකෙන් මරණයට පත් උනේ බියුපි වැකේන් එක දීපු අර WR එක හරහා ගෙන්නපු ඖෂධය. හරි, එතන මට බොරු කරන්න හේතුවක් නැහැ. ඔබතුමාට බොරු කරනවා ඒ කූඩුව ඇතුලේ ඉන්න මේ ලේකම්වරු ටික. ඔබතුමාට සිදුවෙන්නේ, ඔබතුමා දැන් මං අහන එකට ඒ කූඩුව ගාවට දුවනවා. එතෙන්ට දුවන්න එපා ඇමතුමා. මොකද ඔය කූඩුව ඇතුලේ ඉන්න අයට අපි අපරාධ නීතිය යටතේ නඩු දාලා ඒ අය කූඩුම කරනවා. ඉතින් ඒ නිසා ඔබතුමා ඒ අයගෙන් ලනු කන්න එපා. ඔබතුමාට අද මේ විශ්වාසභංග යෝජනාවත් ඇවිල්ලා තියෙන්නේ මේ නිලධාරීන් කරපු වැරදි නිසා කියන එක මතක තියාගන්න. මේ රටේ මිනිස්සු මැරලා තියෙනවා ගරු ඇමතුමා. ඔබතුමාට මම මේ කාරණා පහදලි කරලා දෙන්නේ මේ ඒ පවුලෙන් දුන්න එක. හරිද? මාස 6ක් යනවා.
බස්ුවේදී මට වාදයකට විවාදයකට යන්න ඕනේ නැහැ නේද? හැබැයි මේකේ දාලා නැහැ කිසිම මරණයට හේතුව දාලා තේහෙන්නේ විරුද්ධ තීන්දුවක් දීලා තියෙන්නේ මරණයට හේතුවක් දාලා නැහැ. ඉතින් මේ බොරුව කරන්න එපා. කරුණා කරලා මේ සමාජය බය ගන්නන්න එපා. සෞඛ්‍ය මේ අපේ විශේෂයෙන්ම මේ නිදහස් සෞඛ්‍යයට මේ වගේ තා නිඳිත ආකාරයෙන් කටයුතු කරන්න එපා. ඒක ඔබතුමාට නෙමෙයි කාටත්, මේ රටේ 22,22,000,000 එන ජනතාවට කරන මහ පාපිෂ්ඨ වැඩක් මේ අමූලික බොරුවක්. මේ මරණය සිද්ධ වෙලා තියෙන හරි විරුද්ධ තීන්දුවක් දීලා තියෙන මට මේ වඩා කඩදාසි මේ නොදන්න අයට වගේ.
නියෝජ්‍ය කතානායකතුමා, මේ දරුවගේ මේ මැරිච්ච ළමයාගේ දරුවව ඉස්කෝලේ දාගන්න ඒ පවුලේ අය ගිහිල්ලා ඉන්නලා තිනවා මරණ සාතිකයක්. මාස 6ක් යනවා කියලා තිනවා මරණ සාතිකය දෙන්න. తాවකාලික මරණ සාතිකයක් මේ නිකුත් කරලා තියෙන්නේ. මේ එන්ඩෝටොක්සින් මේ ශරීරගත වුණාම ඒකට පරීක්ෂණයක් කරන්න ඕනේ. ඒකට බෑ මේ මොනවාද මරණ සාතිකයෙන් මේකයි උනේ කියලා දෙන්න. ඒක නිසා මේ විදියට බොරු
ඔබතුමාට මිනිත්තු 13ක් කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආණ්ඩුව කොයිතරම් උත්සාහ කරත් සෞඛ්‍ය අර්බුදයක් නැහැ කියලා කියන්න, ඇත්ත කතාව මේ රටේ සෞඛ්‍ය පද්ධතිය සම්පූර්ණ කඩා වැටෙමින් තියෙනවා, වට්ටමින් තියෙනවා. ඒකට පුද්ගලිකව සෞඛ්‍ය ඇමතුමාම වග කියන්න ඕනේ කියලා අපි හිතන්නේ නැහැ. ආණ්ඩුවක් විදිහට රටේ ජනතාවගේ සෞඛ්‍ය නගා සිටීම සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරයේ ප්‍රතිඵලය තමයි මේ තියෙන්නේ. ඇත්තම ගත්තොත් සෞඛ්‍යමත්තුමා මේ විශ්වාස බංගෙන් දැන් මේ පාර්ලිමේන්තුවේ ඔරුගිඩිවලින් සමහරලාවට විශ්වාස බංගේ පරාද වෙලා ඔබතුමා දිනන්න පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ රටේ ජනතාව ඔබතුමා කෙරේ ඇති කළා තිය ඇති වෙලා තියෙන විශ්වාස බංගය ඉවරයි කියලා. ඔබතුමා විතරක් නෙමෙයි මේ ආණ්ඩුව කෙරේ ඇති වෙලා තියෙන විශ්වාස බංගය ඒකෙන් තහවුරු වෙන්නේ නැහැ. ජනතාව සහ මේ රටේ හැමෝම දන්න දෙයක් තමයි අද ස්පිරිතාලවල බෙහෙත් නැහැ, උපකරණ නැහැ, තියෙන බෙහෙත් බාල බෙහෙත්, ඒවෙන් ලෙඩ විවිධ ප්‍රශ්නවලට මුණපානවා. ඒ විතරක් නෙමේ වෛද්‍යවරු, නර්සස්ලා, රේඩියෝලොජිස්ට්ලා රට දාලා යනවා. මුළු සෞඛ්‍ය පද්ධතියම කඩාවැටෙමින් තියෙනවා. ඒතට ඒකේ ප්‍රධාන වගඋත්තරකාරයා බවට සෞඛ්‍ය ඇමති පත් වෙලා තියෙන්නේ ඇත්තටම ආණ්ඩුවේ ප්‍රතිපත්ති වැරද්ද. මුදල් ඇමතිතුමා දැන් කිව්වා අපි ප්‍රතිපාදන යම් ප්‍රමාණයක් දුන්නා කියලා. නමුත් ඇත්ත කතාව ඒක නෙමෙයි. අද අපේ රටේ සෞඛ්‍ය අධ්‍යාපනයේ ඒ දෙකටම තියෙන ප්‍රතිපාදන කපහරි. ඒක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොස් කටින් උපදේශය. ඔබතුමාලගේ අමාත්‍යංශෙත් ඒ පිළිබඳ වෙනම වර්ක්ෂොප් එකකුත් තිබුණා. කොහොමද මේ මුදල් කප්පාදු කරන්නේ කියලා. සෞඛ්‍යයට අධ්‍යාපනයට වෙන් කරන මුදල් අඩු වුණාම සෞඛ්‍ය අමතිවරයා ඒකේ වගඋත්තරකාරයෙක් වෙනවා, ඒකේ ගොදුරක් බවට පත් වෙනවා. ඇත්ත කතාව ගත්තොත් රටක සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් වෙන්න නම් අමාත්‍යංශයට විතරක් ඒක බැහැ. රටේ මිනිසුන්ගේ පානීය ජල අවශ්‍යතාවය, ආහාර අවශ්‍යතාවය, නිවාස අවශ්‍යතාවය, අධ්‍යාපනය, ක්‍රීඩාව, ඒ සියල්ල සාර්ථකව තිබුණොත් තමයි ජනතාවගේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් වෙන්නේ. අද මුළු රටම බංකොලොත් වෙලා ආර්ථික වශයෙන් බෙලහීන වෙලා අද ක්‍රීඩාව සංස්කෘතිය සම්පූර්ණයෙන් කඩාවැටලා තියෙනවා. ඒතර මානසිකත්වයක් නැති වුණාම මානසික ආබාධ ඇති වෙන එක අහන්න දෙයක් නෙමෙයි. ක්‍රීඩාව කඩන් වැටෙනකොට ඒ හොඳ සෞඛ්‍යමත් පුරවැසියෙක් බිහි වෙන්නේ නැහැ. එතකොට රෝහල් වලට ලෙඩ වැඩි වෙනවා. ඉතින් වැඩි වුණාම බෙහෙත් නැහැ. බෙහෙත් කරන්න දොස්තරලා නැහැ. ඉතින් එතන මේ ප්‍රශ්නේ තියෙනවා. ඊළඟට ආණ්ඩුවක් මගින් වෙන් කරන සොච්චම් ප්‍රතිපාදනයත් මේ කාලාන්තරයක් තිස්සේ තියෙන වංචා දූෂණ හොරකම් නිසා ඇත්තටම යෙදෙන්නේ 50%. ලෝක බැංකුවෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අපිට ආධාර හම්බෙනවා සෞඛ්‍ය නගා සිටවන. හැබැයි අපි අත්දැකලා තියෙන දේ තමයි ඒ ලැබෙන මුදල් වලින් 40%-50% තමයි ඇත්ත භාවිතාවට යෙදෙන්නේ. ඒකනේ මේකේ රහස. මට මතකයි නිමල් සිරිපාල සෞඛ්‍ය ඇමතිතුමා 90 ගණන්වල සෞඛ්‍ය අමාත්‍යවරයා බාරගත්තේ දොස්තරවරු වර්ජනය කරනවා, නර්සස්ලා වර්ජනය කරනවා, විවිධ ප්‍රශ්නත් එක්ක සෞඛ්‍ය පද්ධතිය හැමදාම සේවක ගැටලු. හැබැයි නිල්මන් සිරිපාල ඇමතිතුමා ඉල්ලන්නේම සෞඛ්‍ය අමාත්‍යංශය. ඉල්ලන්නේ මේක. ඇයි මේ? ඉතින් එතන රහසක් තියෙනවා. මෙච්චර අර්බුද තියද්දිත් එතුමා සෞඛ්‍ය අමාත්‍යංශයේ දීර්ඝ කාලයක් හිටියන්නේ. මට මතකයි චන්ද්‍රිකා ජනාධිපතිතුමිය මේ தත්ත්වය වෙනස් කරන්න තමයි මෛත්‍රීපාල සිරිසේන මැතුමාව සෞඛ්‍ය වෙදූරයට පත් කරේ. ඉතින් එහෙම ඉතිහාසයක් අපේ රටේ තියෙනවා. ඉතින් ඒක නිකන් ඇති වුණා නෙමෙයි. ඒක ඇති වෙන්න හේතුවක් තිබුණා. ඉතින් අපි කවුරුත් දන්න රටම දන්න දේ තමයි මේ ඖෂධ මාෆියාව. බෙහෙත් ගෙන්වීමේදී, උපකරණ ගෙන්වීමේදී එදා ඉඳලා අද දක්වා තවමත් ක්‍රියාත්මක වෙනවා මාෆියාවක්. ඒ මාෆියාව මෙල්ල කරගන්න කවුරුත් සමත් වෙලා නැහැ. ආණ්ඩුවක් විදියට සමත් වෙලා නැහැ. ඒ නිසා අපි මුදල් වෙන් කරන ප්‍රමාණයත් ඇත්තටම මේ රටේ රෝගීන් සුවපත් කිරීම සඳහා යෙදෙන්නේ නැහැ. ඒකට උදාහරණ ඕන තරම් කියත හැකි. උදාහරණ කියන්න ගියොත් මම පැය ගාණක් යනවා. නමුත් ඇත්ත තත්ත්වය ඒක. දැන් මේ සෞඛ්‍ය අමාත්‍ය කමින් මේ විශ්වාස බංගේ ජයග්‍රහණය කරලා ඔබතුමාව ওই සෞඛ්‍ය අමාත්‍යමයි අයින් කරා කියන්නකො. අයින් කරාම විපක්ෂයේ කෙනෙක් ඉන්නවා කියලා හලහල උතන්ට එන්න. මීට මාස 3-4කට හලපු කෙලහැලිල්ල අපි දැක්කනේ. ඒ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යම දුන්නා නම් අද විපක්ෂේ නැහැ. අද ඔය පුටුයි. ඉතින් මේකේ යටි අරමුණුත් තියෙනවා. අපිට ඒවා පැහැදිලි. හැබැයි ඒකට වඩා මේක ඔබතුමා දකින්න ඕනි. ඔබතුමාට පුද්ගලිකව එන විශ්වාස භංගයකට වඩා ඔබතුමා නියෝජනය කරන ආණ්ඩුවේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය මේ රටේ සෞඛ්‍ය පද්ධතිය කඩාවැට්ටීමට එරෙහිව නැගින විශ්වාස භංගය. ඒක තමයි ඇත්තටම මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. අන්න ඒ අර්ථයෙන් තමයි අපි මේකට ඡන්දෙ දෙන්නේ. ඒ වෙන මොකක්වත් නෙමෙයි ඔබතුමන්ලා මේ රටේ ජනතාව ගැන හිතන්නේ නැතුව, හිතප්පපුවක් නැතුව, සංවේදීතාවයක් නැතුව, එයයට බෙහෙත් නැහැ කියලා කියද්දි, එයයට
බේත්ගන්න දොස්තරගෙනෙක් නෑ කියල කියද්දි. මෙතැන්ට විල්ල පාරම්බාන නෑ හිම අර්බුදයක් නෑ ප්‍රශ්නයක් නෑ. ඔය හිතලු හදනවා මෙතන නැති ප්‍රශ්න ඇති කරනවා. එහෙම දකින එකම ප්‍රශ්නයක්. ඉතිහාසේ සෞඛ්‍ය ඇමතිවරු ගොඩක් ඉඳලා තියෙනවා. හැබැයි ඔබතුමා තමයි ඉතාම සාහසික ප්‍රකාශය කරේ මේ පාර්ලිමේන්තුව. මොකද්ද? හැම ඉස්පිරිතාලයක් ඉස්සරහම මල්සාලාවක් දාලා තියෙන එක තමයි. ඔබතුමාම තේරුම් ගත්ත පස්සේ ඒක බරපතල සාහසික ප්‍රකාශයක් කියලා. සෞඛ්‍ය ඇමති කෙනෙක් කියන්න ඕනි ප්‍රකාශයක් නෙමෙයි ඒක. කියන්න ඕනි කතාවක් නෙමෙයි. සෞඛ්‍ය ඇමතිවරයා ඉන්න ඕනි. ඒ මල්සාලා තියෙනවා නම් ඒවා ඉවත් කරන තැනට. ඒක තමයි සෞඛ්‍ය ඇමතිවරයා වගකීම. හැබැයි එතෙන්ට වැටුනේ මේ කඩාවැටීම් පිළිබඳව කිසිදු තැකීමක් නොකිරීමේ ප්‍රතිඵලයි. ඇත්තම ගත්තොත් අපි අද සෞඛ්‍ය අමාත්‍යාංශය හරි රටේ සෞඛ්‍ය පද්ධතිය ගැන ගත්තොත් අරමුදල්වල ප්‍රශ්නයක් තියෙනවා, සම්පත්වල ප්‍රශ්නයක් තියෙනවා, නායකත්ව ප්‍රශ්නයක් තියෙනවා, ෆන්ස්වල ප්‍රශ්නයක්, රිසෝසස් ප්‍රශ්නයක්, ලීඩර්ෂිප් එකේ ප්‍රශ්නයක්. ඒ ලීඩර්ෂිප් එකේ ප්‍රශ්නේදී ඔබතුමාට ප්‍රධාන වක්කීමක් එනවා. අරමුදල් මුදල් අමාත්‍යාංශයෙන් ලැබුණොත් ඔබතුමාට පුළුවන් සෞඛ්‍ය පද්ධතිය නගසිටුවන්න. හැබැයි නායකත්වය ලබා දීමත් ඔබතුමාගේ හරියට කෙරෙන්නේ නැහැ කියන විවේචනේ තියෙනවා. එහෙම නායකත්වය දෙනවා නම් නිලධාරීන්ට චෝදනා එල්ලලා වංචා දූෂණ සිද්ධ වෙනවා කියලා නිලධාරීන්ට ඒක ඇඟිල්ල දික්කලා අත පීදා ගන්න බෑ. ඇමතිවරයෙක් ඉන්නේ, එහෙම දේවල් සිද්ධ වෙනවා නම් ඒක වළක්වලා ප්‍රිය ක්‍රියාමාර්ග අරගෙන ඒකට අදාළ මැදිහත් වීම කළා නවත්තන්න. ඒක නොකරනවා නම් එතන නායකත්ව ප්‍රශ්නයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඉලක්කයකට අපි සෞඛ්‍ය අමාත්‍යාංශ මෙහෙවෙන්නේ. දැන් එදානම් අපි ඇත්තටම යම්කිසි හෝ ආකාරයකට මීට දශක දෙක තුනකට කලින් යම්කිසි දෙයක් අපි ලෝක ඉස්සරහා කිව්වා. අපේ මරණ ලදරු මරණ අනුපාතේ, මාතෘ මරණ අනුපාතේ, ඒව ගැන අපි යම් සෑහීමකට පත් වෙන කතා කිව්වා. හැබැයි දැන් ලෝකයේ තත්ත්වය වෙනස්. ඒව ප්‍රධාන නිර්ණායක නෙමෙයි රටක සෞඛ්‍ය පද්ධතිය පිළිබඳ හොයා බලන්න. අපේ හෙල්දි ලයිෆ් ස්ටයිල් එක, සෞඛ්‍ය ජීවිතයේ රටාව කොයි වගේද, හෙල්දි ලයිෆ් ස්ටයිල් එක කොයි තරම් කඩාවැටලද කියන එක. එතකොට සෞඛ්‍ය ඇමතිවරයෙක් විදිහට, අමාත්‍යංශයක් විදිහට ඉලක්ක සහගත මෙහෙවීමක් තියෙනවද? මේ රටේ ජනතාවට නම් එහෙම එකක් පේන්න නැහැ. රටේ සෞඛ්‍ය පද්ධතිය මේ නූතන ලෝකයේ මිනිසාගේ සෞඛ්‍ය දියුණුව සඳහා වෙච්ච ඉලක්ක සහගත මෙහෙවීමක් මේ රටේ ජනතාව දකින්නේ නැහැ. ඇත්තටම තියෙන්නේ වංචා දූෂණ පිළිබඳව, NMR එක පිළිබඳව, එහෙම නැත්නම් බෙහෙත් බාලෞෂධ පිළිබඳව, එහෙම නැත්නම් ඖෂධ මාෆියාව පිළිබඳ ඉතාම කටුක අත්දැකීම් කතා කිරීමක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකෙන්ම පැහැදිලි මේ අමාත්‍යංශයේ අර කියන නිවැරදි ඉලක්කයකට මෙහෙවීම හරියට සිද්ධ වෙලා නැහැ, සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ඉතින් අද බෝ නොවන රෝග පිළිබඳ ප්‍රශ්නේ, බෝ නොවන රෝග කොහොමද අඩු කරගන්නේ, ඒව මර්ධනය කරන්නේ කොහොමද, ඒකට මොනවද අපි අලුතෙන් පර්යේෂණ කරන්නේ, ඒ පර්යේෂණ හරහා කොහොමද වෛද්‍යවරු ඒකට මැදිහත් කරවන්නේ. ඒක තමයි අද තියෙන ප්‍රධාන අභියෝගය. ඒ අභියෝගය ජයග්‍රහණය කරන්න සමත් වෙච්ච තත්ත්වයක් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නැහැ. ඇත්තටම වෙලා තියෙන්නේ අපේ රෝහල්වල මේ පාර්ලිමේන්තු වාදයේ තුල නිතර කතා වෙන එකක් තමයි අහවල් ඉස්පිරිතාලේ සිරින්ජරේ නැහැ, කරාපිටි ඉස්පිරිතාලේ සඳ උදේත් සිරින්ජරේ නැහැ, පෝලිමින්දෙද්දි කියනවා සිරින්ජරයක් අරන් එන්න කියලා. ඉතින් දුවනවා ෆාමසියට. එහෙම නැත්තම් කියනවා බෙහෙත් ටික දාන්න අර පුංචි කවරයක් නැහැ, කඩදාසි නැහැ, ඒකක් ගෙදරින් අරයි යන්න ඕනේ. දැන් අවුරුද්දක් විතර තිස්සේ දැන් මේ ත්‍රිපෝෂ නැති වෙලා අද ඊයේ නෙමෙයිනි, ඇෆ්ලොටොක්සින් ප්‍රශ්නේ ආපු වෙලාවෙ ඉඳලා දැන් ත්‍රිපෝෂ දෙන්නේ නැහැ. එතකොට යකඩ උණතාවේ ඇති වෙලා යකඩ පෙත්ත නැහැ. ඉතින් මේක විසඳන්න නම් රජයක් විදිහට ප්‍රතිපාදනයෙන් කරන්න එපා. සෞඛ්‍ය අමාත්‍යවරයාට යකඩ පෙත්ත දෙන්න සල්ලි දෙන්න නැත්තම් මුදල් අමාත්‍යංශයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාට ඒක දෙන්න බෑ. එතන ප්‍රශ්නේ තියෙන්නේ රජයේ මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය මිසක් වෙන මොකක්වත් නෙමෙයි. ඒ නිසා ගරු නියෝජක කතානායකතුමනි, අද මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නේ හිතාමතා දැනුවත් සෞඛ්‍ය පද්ධතිය කඩාවැටෙනවාද කියන සැකේ, බරපතල සැකේ රටේ ජනතාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙහෙම සෞඛ්‍ය පද්ධතිය කඩාවැටුනම ආණ්ඩුව ඉස්පිරිතාල පිළිබඳ විශ්වාසය බිඳ වැටෙනවා, ආණ්ඩුව රෝහල්වලට රෝගීන් යන්නේ නැහැ. එතකොට වෙන්නේ ආණ්ඩුව ඉස්පිරිතාලේ වැඩක් නැහැ කියන තත්ත්වයට එනවා. අන්න ඔබතුමන්ලගේ IMF න්‍යාය පත්‍රයේ පෞද්ගලීකරණය ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැනටමත් ඒක පටන් අරන් තියෙනවා. දැන් ජයවර්ධනපුර රෝහල කමිටුවක් පත් කරලා ඒ කමිටුව හරහා ජයවර්ධනපුර රෝහල කොහොමද ප්‍රයිවටයිස් කරන්න කියලා කතා බහ කරනවා. වචනේ කියන්නේ ප්‍රයිවටයිස් කියලා. වෙන වෙන වචන කියනවා. හැබැයි එතන ඉන්න සේවකයන්ට අලුත් නීති ගේනවා. සාප්පුහ සංකීර්ණ පනතයට අතට සේවකයෝ දාන්න පුළුවන්ද කියලා සාකච්ඡා යනවා. ජපානයේ අපිට ජයවර්ධනපුර රෝහල දුන්නේ පරිත්‍යාගයක් විදිහට සේවාවක් සඳහා. ආදායම් මාර්ගයක් ඉලක්ක කළා නෙමෙයි. හැබැයි අද ඔබතුමාලා සෞඛ්‍ය පද්ධතිය වටලා අවසානයේ තල්ලු කරන්නේ මේකත් පුළුවන් නම් පුද්ගලීකරණය කරන්න, ඒක සම්පූර්ණයෙන්ම පුද්ගලික රෝහලක් බවට පත් කරන්න පිඹුරුපත් සකස් කරන්නේ. ඉතින් ඒක තමයි ගොඩක් තැන්වල අද තියෙන්නේ. ඒතර රෝගීන් බලනවා ඉස්පිරිතාලට ගිහිල්ලා ඒ ඇහැට දාගන්න බෙහෙත් එකෙන් ඇහැ පොට්ට වෙනවනම්, ඇහ මුළුමනින්ම ජීවිතාන්ත දක්වා පේන්නේ නැතුව තත්ත්වයට යනවනම් රජ ඉස්පිරිතාලට යන්න නැතුව කීයක් හරි දීලා ණය වෙලා හරි ඉඩමක් හරි උකස් තේලා කොහෙන් හරි බෙහෙත් ටිකක් දාගන්නවා. ඉතින් එතෙන්ට ගියාට පස්සේ රජේ සෞඛ්‍ය පද්ධතියක් ඉතුරු වෙන්නේ නැහැ. අද මේ ඇතිලා තියෙන ඒ තත්ත්වේ ඒක තමයි ඔබතුමාලා පිඹුරුපත් සකස් කරමින් යන්නේ. ඒ නිසා එතනින් ඒකට වග කියන්න ඕනි පෞද්ගලිකව සෞඛ්‍ය අමාත්‍යවරයා කියලා මම කියන්නේ නැහැ. ඒකට වග කියන්න ඕනි ආණ්ඩුව. ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙලා තියෙන එක තමයි. අධ්‍යාපනයේ සෞඛ්‍ය මේ විෂයන් දෙකම රජයේ වගකීම ක්‍රමානුකූලව අඩු කරන්න. නැත්තම් කවුරුත් පිළිගන්න දේ තමයි මෙවැනි අර්බුදයක් තියෙන වෙලාවක අඩුම ගානේ රාජ්‍ය ප්‍රතිපාදන වලින් රාජ්‍ය අයවැයෙන් ඒ සෞඛ්‍යයට අධ්‍යාපනයට වෙන් කරන මුදල් ප්‍රමාණය ක්‍රමානුකූලව වැඩි කරා. හැබැයි නැහැ, රටේ බරපතල විරෝධයක් කරනකොට පොඩි ඉසොච්චමක් වෙන් හරි දෙනු, නැත්තම් WHO එකෙන් කීයක් හරි දෙනු. IMF එක කියනවා කොස් කටින් කියලා. හැබැයි WHO එක කියනවා මේක මදි, මීට වඩා වැඩි කරන්න කියලා. ඒ කියන්නේ පුද්ගලික පොකට් එකෙන් කෙනෙක්ගේ පොකට් එකෙන් යොදවන මුදල් ප්‍රමාණය 30%ට වඩා අඩු වෙන්න ඕනේ සෞඛ්‍යයට. ඒක තමයි WHO එකේ ප්‍රමිතිය. හැබැයි අපේ රටේ ඒක 50%ට වැඩි වෙලා තියෙන්නේ. පුද්ගලිකව තමන්ගේ මාසේ වියදමෙන් 50%ට වැඩි මුදලක් සෞඛ්‍ය සඳහා වෙන් කරන්න වෙලා තියෙනවා.
රබන්තු අවසන් කරන්න.
ඒ தත්ත්වය ඇති වෙලා තින්නේ පුද්ගලිකව ඔබතුමා හින්දම නෙමෙයි. ආණ්ඩුවක් විදිහට මේ සෞඛ්‍ය පද්ධතිය හිතාමතා දැනුවත්ව කණවට්ටන්න සැලසුම් සහගතව ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් විදිහට ඒ නිසා මේ විශ්වාසභංගය කෙහෙලිය රඹුක් කළ නැමැති පුද්ගලයාට එරෙහිව පමණක් නොව ඔබ නියෝජනය කරන ආණ්ඩුවේ ජනතා විරෝධී මුළු ප්‍රතිපත්තියට මෙරෙහි විශ්වාසභංගයක් කියමින් මා නියඳ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු වජිර අභිවදන මැත්තා ඔබතුමාට මිනිත්තු 33ක කාලයක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊයේත් අදත් හෙටත් මේ සභාවේ අපේ මහජන නියෝජිතයන් බොහෝ දෙනා කියපු අදහස් වලට උන්කන් දෙන්න අවස්ථාව ලැබුණා. අපේ මිත්‍ර විජිත හේරත් මන්ත්‍රීතුමා එතුමා සඳහන් කළා මේ සභාවේ ආණ්ඩුව වක්‍යන්ට ඕනි කියලා. අත වශයෙන් ආණ්ඩුව නෙවෙයි මේ සභාවේ ඉන්න සියලුම දෙනා වක්‍යන්ට ඕනි. මොකද මේ தத்துவය අවසානයේ දේශපාලන අධිකාරියයි නිලධාරීන් සියලු දෙනයි දෙපැත්තට බෙදිලා ආපහු මේක තවත් නරක තැනකට තල්ලු කරගත්තොත් මං හිතනවා ඉතාම නරක ඛේදවාචකයකටයි අපිට යන්න සිදු වෙන්නේ. අපේ ඉතිහාසයේ සෞඛ්‍ය ඉතිහාසයේ දිහා බැලුවාම නියෝජ්‍ය කතානායකතුමනි, නවලෝක රෝහල පටන් ගන්නකොට ටවුන් හෝල් එකේ තිබුණේ පිකටි. ටවුන් හෝල් එකේ තිබුණේ නවලෝක රෝහල පටන් ගන්න එපා කියලා පිකටි. නවලෝක රෝහල පටන් ගන්න ප්‍රේමදාස මහත්මයා ඉඩම දුන්නාම ටවුන් හෝල් එක වටලලා තිබුණේ පෞද්ගලික රෝහල එපා කියලා. මේක තමයි අපේ සෞඛ්‍ය ඉතිහාසය. එතනින් එහා ඉතිහාසයට ගියාම ඊටත් වැඩිය නරක ඉතිහාසයක් තිබෙනේ. දකුණු පළාතේ නියෝජ්‍ය කතානායකතුමාත් නියෝජනය කරන පළාත මගේ මැතිවරණ කොට්ටාසේ ගාල්ලේ තිබෙන කරාපිටියේ මහ රෝහල පටන් ගන්න හදනකොට ජේ.ආර්. ජයවර්ධන මහත්තුපා කරාපිටිය හන්දියේ තිබුණේ මහා උද්ඝෝෂණයක්. ලෙඩ රෝග ගේන්න එපා කරාපිටියට කියලා. හැබැයි අද දකුණු පළාතේ තිබෙන විශාලම රෝහල කරාපිටි රෝහලත් මහමුද රෝහලත් බිහි වෙලා තිබෙනවා. දැන් අපි දෙගොල්ලෝ තුන්ගොල්ලෝ මේ සෙල්ලම නවත්ත ගන්න තිබෙනව නැත්නම් අපි ඔක්කොම අමාරු වෙටෙනවා. මේක තමයි යථාර්ථය. දැන් උදාහරණයකට ගත්තාම විශ්වාස භංග ගැනත් මම හිතනවා අපි මේ සභාවේ ඉන්න සියලු දෙනා මතක තබා ගත යුතුයි. විශ්වාස භංග 48ක් ගෙනල්ලා තිබෙනවා මේ 1949 ඉඳලා. ඉන්දියාව විශ්වාස භංග කියන්නේ 1961 කේ, අපි විශ්වාස භංග කියන පටන් ගන්න 1949. ලෝකේ විශ්වාස භංග ගේන්නේ එංගලන්තේ හිටපු ප්‍රධාන පාලකයාට එරෙහිව ඒ කාලේ 1700 ගණන්වල. එතකොට බ්‍රිතාන්‍ය පාලනයත් එක්ක තිබුණු සම්බන්ධතාවය නිසා අපි ඉන්දියාවට කලින් ගෙනාවා විශ්වාසභංග. එතකොට මේ ගෙනල්ලා තිබෙන විශ්වාසභංග 48ම ජයග්‍රහණය කළා නැහැ. හැබැයි විශ්වාසභංගයක හොදක් තිබෙනවා. යම් යම් වැදගත් යෝජනා අදහස් සාකච්ඡා කරලා ඉදිරියට යන්න පුළුවන්කම තිබෙනවා. දැන් මේ විශ්වාසභංග ඇමතිවරුන්ට ගෙනල්ලා තියෙනවා 13 දෙනෙකුට. මේ 14 වෙනියා. එකක්වත් ජයග්‍රහණය කළා නැහැ. සියල්ලම අදාළ ඇමතිවරයා ජයග්‍රහණය කළා තිබෙනවා. මේක තමයි විශ්වාසභංග ඉතිහාසය. බලන්න ආසියාවේ දියුණු විච රටවල් ගත්තාම සිංගප්පූරුව එක විශ්වාසභංගයක්වත් ජනල නැහැ. සෞඛ්‍ය තත්ත්වය ඉතාම හොඳයි. විශ්වාසභංග නැහැ. රට ඉදිරියට යනවා. එතකොට හොංකොං වලට මේක බොහෝ වෙනවා 1985 වසරේ. හැබැයි ඒත් විශ්වාසභංග 11ක් ගෙනලා තිබෙනවා. 11ම පරාජයට පත් වෙලා තිබෙනවා. එතකොට දැන් විශ්වාසභංගයක බලාපොරොත්තු අපි මේ ප්‍රශ්නය විසඳ ගන්න නම් මම හිතනවා මේ සභාවේ ඉන්න අපේ කාටවත් මේකෙන් පැනලා යන්න පුළුවන් කමක් නැහැ. මේ මේ සභාවේ හිටපු ජනතා විමුක්ති පෙරමුණ මේ රට පාලනය කරලා තිබෙනවා. ඇමතිකම් 4ක්, නියෝජ්‍ය ඇමතිකම් 4ක්. ඒ හැමෝම මේ රට පාලනය කරපු කණ්ඩායම්. වර්තමාන විරුද්ධ පක්ෂයේ මගේ මිත්‍ර මන්ත්‍රීතුමාලා සියලු දෙනාත් මේ රට පාලනය කරපු කණ්ඩායම්. දැන් අපි මේ ප්‍රශ්නේ අපි පිළිගන්නවා. මේකේ තර්කයක් නැහැ. ජනාධිපතිවත් ප්‍රකාශයක් කළා කිව්වා අනිවාර්යෙන් මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. එහෙනම් මේ ප්‍රශ්නෙට විසඳුමක් මම දැක්ක ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා කියවෙව්වහම ඒක සටහන් වෙනවා. ලංකාවේ සෞඛ්‍ය පමණක් නෙමෙයි අවසානයේ සෞඛ්‍ය ළඟට තමයි එන්නේ. හැබැයි මුළු ආර්ථිකයම 20යි 20න් පස්සේ හැකිලෙන පටන් ගත්තා. කාරණා කීපයක් නිසා. එක පැත්තකින් කොවිඩ් එක නිසා, එක පැත්තකින් නිසියාකාර ආර්ථිකයේ හසුරුවපු නැති නිසා. කොහොමරි මුළු රටේම ආර්ථිකය කඩාගෙන වැටලා අවසානයේ අවුරුදු 75කට පස්සේ බංකොලොත් කියන තැනට ගියා. දැන් බංකොලොත් වුණාම සියලු ආයතන කඩාගෙන වැටලා තිබෙද්දි. හැබැයි සෞඛ්‍ය තමයි අවසානයේ මේ මරණාසන්න අවස්ථාවේදී යන තැන. අසනීපයක් වුණාම යන තැන. ගියහම මී යන තැන. එතන තමයි රිදෙන තැන. දැන් ඒ රිදෙන තැනට ගියහම සියලු දෙනා එකතු වෙලා කියනවා නම් සෞඛ්‍ය කඩාගෙන වැටිලා කියලා නෑ, රට කඩාගෙන වැටිලා. රට කඩාගෙන වැටිච්ච එක අපි ඔක්කොම වග කියන්න ඕන මේ කතා කරන මමත් ඇතුළු. මොකද අපි සියලු දෙනා දේශපාලනයනේ කරේ. ඒතකොට දේශපාලනය කළ අවසාන උත්තරේ රට කඩාගෙන වැටුණා නම් ඒකින් අපි කාටවත් පැනලා යන්න බෑ. ඒකින් අපි ආපහු එක එක්කෙනා අත දික් කරගෙන අරයා හරි මම හරි ආපහු සෞඛ්‍යෙන් දේශපාලනය කරොත් ආයෙත් වෙන්නේ අර කරාපිටිය වගේ රෝහල්, නවලෝක වගේ රෝහල් ආපහු දෙකට බෙදලා අයිත් ගහ ගන්නවා. එහෙනම් මේ සෙල්ලම මම හිතනවා අපි සියලු දෙනා තේරුම් අරගෙන ක්‍රියා කළ යුතුයි. මොකද එහෙම නැති වුණොත් මම හිතනවා බරපතල නරක තැනකට අපි දෙපාර්ශ්වයේ බෙදිලා ගහගෙන අරයා වැරදි මෙයා හරි කියන්න බෑ. අපි ඔක්කොම වැරදි. එහෙනම් අපි ඔක්කොම නිවැරදි වෙන්න තිබෙනවා. එහෙනම් මුළු ආර්ථිකයේම කඩාගෙන වැටෙච්ච නිසා තමයි මින් ඉදිරියට මේ සභාවේ ඉන්න අයට බොරු කියන්න බැරි වෙන විදිහේ නීති රීති පද්ධතියක් හදලා තිබෙන්නේ. දැන් වර්තමාන අපේ විපක්ෂය ගත්තොත් එදා අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහත්තුමාට ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග දෙකක් තුනක් ගෙනාවා. දෙකක් කථානායකතුමා නිෂ්ප්‍රභා කළ මේ ගන්නෙම නැතුව අයින් කරා. එකක් ගත්තා. ඒකේ ඡන්ද 126ක් අරගෙන විරුද්ධ පක්ෂයේ ඡන්ද 10ක් අරගෙන පරාජයට පත් වුණා. ඉතින් මේ කොහොම හරි අපි එකක් හොඳට මතක තියාගන්න ඕන. දැන් මේක අපි ආපහු කරන්නේ බෙදෙනවා නම් අපි ආපහු වෙන්නේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව මුල් කරගෙන මේ සෞඛ්‍ය ව්‍යාපාරයේ හරහා අපි යන්න හදනවා නම් දේශපාලනයේට මම හිතනවා කනගාටුදායකයි. මට මතකයි අපේ පක්ෂ සියලු දෙනාගේ රැස්වීමේදී මේ යෝජනාව ආවම විපක්ෂය කිව්වා නෑ නෑ අපි මේක ගන්න ඕනේ නෑ. අපි ගනිමු ක්‍රීඩාව. විශ්වාසභංගයක් තියෙනකොට ඉස්සෙල්ලම ගන්න ඕනේ ඒක. ඒක අරගෙන සාකච්ඡා කරන්න ඕනේ. විශ්වාසභංගේ දවසක් වරක් වෙනවා කියන්නේ විරුද්ධ පක්ෂයේ විතරක් නෙමෙයි අපිත් කියනවා කවුරු හරි මැරෙනවා නේ ඒක වැරදි. ඒක වෙනස් කරගන්න තිබෙනවා. එතකොට කඩාගෙන වැටිච්ච ආර්ථිකයක් හදන්න යන ගමනේ අපි හදන්නේ ආපහු දේශපාලන මැච් එකක් ගහන නම් මම හිතන ඔක්කොටම හම්බ වෙන්නේ එකම උත්තරේ. ඒ නිසා අපි මේ ප්‍රශ්නේදී මම හිතනවා මීට වඩා ගැඹුරින් කල්පනා කරලා බැලිය යුතුව තිබෙනවා. දකුණු පළාතේ ගත්තොත් මම නියෝජනය කරන ගාල්ල නගරේ තිබෙන දකුණේ ප්‍රධාන රෝහල මේක පටන් ගන්නකොට පිකටින් තියුනේ අද තියෙන්නේ ඇඳන් දහස් ගණනක් සේවකයෝ 4087ක් තරාපිටිය රෝහලේ දැන් රට ගියා කියන නිසා මම කියන්නේ අදත් සේවකයෝ 3950ක් ඉන්නවා දැන් උදාහරණයක් ගත්තාම විශේෂඥ වෛද්‍යවරයෝ 110ක් ඉන්න ඕන 100ක් ඉන්නවා 10 දෙනෙක් අඩුයි මේ සාමාන්‍ය වෛද්‍යවරු 356ක් ඉන්න ඕන 491ක් ඉන්නවා රට ගිහිලා තියෙන බව ඇත්ත දැන් කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරු 15ක් රට ගිහිලා තියෙනවා නේවාසික වෛද්‍යවරු 35ක් රට ගිහිලා තියෙනවා එහෙනම් දැන් අපි ඒකට යෝජනා කරන්න ඕනේ විකල්පේ විකල්පේ තමයි අපි මේ අපේ රජ ඇමතුමාටත් මතකයි අපි අමාත්‍යංශ කරනකොට ග්‍රාම සේවකලා 2000ක් අඩු වුණාම අපි ගෝ විශ්‍රාමිකේ ග්‍රාම සේවකලාට ඇවිල්ලා සේවයට වාර්තා කරන්න කියලා දැන් විශ්‍රාමිකේ වෛද්‍යවරු කැමැතිය ඉන්නවනම් වහාම සේවයට වාර්තා කරන්න කියන්න ඕනට එහෙම නැත්නම් අපේ සෞඛ්‍ය ඇමතුමාට අවධානය යොමු කරන්න පුළුවන් කවුරු හරි විශ්‍රාමයන් ඉන්නවනම් වෛද්‍යවරයෙක් ඔහු විශ්‍රාමයක් යන්නේ නැතුව ඉන්න කැමති නම් ඔහුට ඉඳන් ඉන්න ඕන එතකොට ප්‍රශ්නේ විසදෙනවා එහෙම නැතුව අපි වෛද්‍යවරු රට ගියා කියලා සතුටින් කෑ ගහලා බලක් නැහැ ප්‍රශ්නයක් තිබෙනවා ඒ අය හිතනවා මේ ප්‍රශ්නෙට විදේශගත වෙලා තමන්ගේ දරුවන්ගේ අනාගතය හදාගන්න ඕන කියලා ඒක අපිට මූලික අයිතිවාසිකම් ඇරදී බාධා කරන්න බෑ එන අපේ යුතුයකම විකල්පයක් හොයන එක දැන් උදාහරණයක් ඇටියෙ දෙකයි මම කිව්වේ කරාපිටියේ රෝහලේ මුළු සේවක සංඛ්‍යාව 487යි 3950ක් ඉන්නෝ වෛද්‍යවරු යම් ප්‍රමාණයක් රට ගිහිල්ලා තිබෙනවා 35යි 1045යි 50ක් එහෙනම් විශ්‍රාමගිය වෛද්‍යවරුන් සේවයට වාර්තා කරන්න වෛද්‍ය සභාවත් එක්ක කතා කරලා තීරණයක් අරගෙන ඉස්සරහට යන්න තිබෙනවා වෛද්‍යවරු යනවා කියලා කෑ ගහලා ඒකෙන් අපි දේශපාලන වාසියක් ලබා ගන්න මම හිතනවා කවුරුවත් ක්‍රියා නොකළ යුතුයි කියන එකයි අපේ අදහස ඒ වගේම මහමෝද රෝහල දකුණු පළාතේ තිබෙන ප්‍රධානම මාතෘ රෝහල දැන් මේක ඉන්නවා මේක තිබෙනවා දැන් 390ක් විශේෂඥ වෛද්‍යවරු 12ක් සාමාන්‍ය වෛද්‍යවරු 96ක් හෙදියන් 298ක් මුළු සංඛ්‍යාව 900ක් දැන් මේ ස්ථානෙත් 10 දෙනෙක් 15 දෙනෙක් විදේශගත වෙලා තිබෙනවා දැන් එහෙනම් සෞඛ්‍ය අමාත්‍යතුමාට අපිට යෝජනා කරන්න පුළුවන් මේ සභාවේ කරුණාකරලා කවුරු හරි වෛද්‍යවරයෙක් විශ්‍රාමයන් ඉල්ලන කෙනෙක් කැමති නම් තවදුරටත් සේවය කරන්න ඔහු විශ්‍රාමයවට නැතුව එහෙමම සේවය තියාගන්න ඒ විකල්පයක් අවශ්‍යයි විසඳුම් අවශ්‍යයි එහෙම නැතුව මේකෙන් සතුටක් ලබලා කවුරු හරි හිතනවා නම් දේශපාලන වශයෙන් මේකෙන් ගන්න පුළුවන් වාසියක් කියලා මම අහගෙන හිටියා විරුද්ධ පක්ෂෙම කියනෝ නෑ මේක සෞඛ්‍ය අමාත්‍යතුමාගේ වරද නෙවෙයි අර බොක්ස් එකේ ඉන්න නිලධාරින්ගේ වරද නෑ නිලධාරින්ට කරන්න දෙකුත් නෑ දෙපාර්ශ්වෙම වැරදි නිලධාරිත් වැරදි අපිත් වැරදි කාටවත් කියන්න බෑ හරි කියලා මේ රට බංකොලොත් කියලා කිව්වේ මුදල් අමාත්‍යංශය.
එතකොට දෙකක් කාලයක් තියෙනවා.
එතකොට අපි වෙනසක් කරනවා නම් ඉස්සෙල්ලා මුදල් අමාත්‍යංශය වෙනස් කරගන්න ඕන. මේ රට බංකොලොත් කියලා කිව්වේ මහ බැංකුව වෙනස් කරගන්න ඕන. එතකොට ඒවා වෙනස් කරන්නට පුළුවන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක වෙනස් කරන්න. එතකොට පුළුවන් පෙට්‍රෝලියම් එක වෙනස් කරන්න. ඒ නිසා අපි බෙදිලා කාටවත් මේකේ ජයග්‍රහණයක් ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි කල්පනා කරන්න ඕන මේකට තියෙන විකල්පය තමයි මේ විශ්වාසභංග යෝජනාව ඇමතුමා ජයග්‍රහණය කරයි හැබැයි ඒක නෙමෙයි ජයග්‍රහණය හරිනම් ඡන්දයක් ඉල්ලන්නේ නැතුව පිට වෙලා යන එක තමයි හොඳම ජයග්‍රහණය ඡන්දයක් ඉල්ලලා ලංකාවට විහිළුවක් ප්‍රදර්ශනය කරනවට වැඩිය ඡන්දයක් ඉල්ලන්නේ නැතුව මේ විවාදයෙන් ප්‍රයෝජනයක් ගන්න දැන් උදාහරණයක් ඇට ගත්තාම නියෝජ්‍ය කතානායකතුමනේ ඒකයි මම කිව්වේ සිංගප්පූරුවේ එක විශ්වාසභංගයක්වත් නැහැ ලෝකේ බලවත් ආර්ථික රාජ්‍යයක් ලැජ්ජයි අපි බංගලොත් උනාට පස්සෙත් බෙදිලා පහු ගහ ගන්නවා දැන් කරාපිටියේ ගොඩ ගන්න නියෝජ්‍ය කතානායකතුමනේ මහමෝදර ගොඩ ගන්න මම ස්තුතිවන්ත වෙනවා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුළු නිලධාරි මණ්ඩලයට ඇමතුමාගේ උපදෙස් පරිදි ගිහිල්ලා හොයලා බලලා බිලියන දෙයක් ඕන කරලා තියෙනවා දැන් අපේ පාලන කාලෙදි පටන් ගත්ත සෞඛ්‍ය අමාත්‍යංශයේ ගොඩනැගිල්ල පාර්ලිමේන්තු වෙන පාරේ තියෙනවා වැඩ අවසන් කර ගන්න බෑ දැන් මේවට සල්ලි වුණ බිලියන 500ක විතර සෞඛ්‍ය අමාත්‍යංශයට මහා හිගයක් තියෙන මුදල්. ඒ නිසා තමයි අපි බලන්නේ අර අද හැන්දෑවෙත් විවාද කළා, හෙටත් විවාද කළා. ජාත්‍යන්තර මූල්‍ය අර මුදල ලංකාවට එනකොට 15 වෙනිදා 25 වෙනිදා වෙනකොට බංකොලොත් කියන සීල් එක ගලව ගන්න. සීල් එක ගැලෙව්වහම සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ට බිලියන 500ක් දුන්නාම එතුමන්ලා පටන් ගන්නේ ඉතුරු වැඩ ටික. අඩුපාඩු ඇති. වැරදි නැහැ කියලා මම කියන්නේ නැහැ. වැරදි තියෙනවා නම් ඒවා නිවැරදිව හොයලා ඒ අයට විරුද්ධව ක්‍රියා කරලා එයා මේ රටේ නීති අනුව ක්‍රියා කළ යුතුව තිබෙනවා. මන්නම් විශ්වාස කරන්නේ මෙවැනි විශ්වාස භංග යෝජනාවක් කරලා අපිට ඉදිරියට යන්න පුළුවන් කියලා නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා තමයි මේ පාර්ලිමේන්තුවේ මේ බොරුව නවත්තන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 28 29 30 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 49 50 51 52 මේ වගන්ති වලින් සමාජයට කරපු බොරුව පාලනය කරන්න තමයි අයවැය කාර්යාලයක් පිටවල තිබෙන්නේ. දැන් විසඳුමක් තියෙනවා නම් විරුද්ධ පක්ෂයට විසඳුමක් තියෙනවා නම් වෙනත් එළියේ ඉන්න දේශපාලන පක්ෂයකට අනාගතේ ඒ අයවැය කාර්යයට ඉදිරිපත් කළ කියන්න පුළුවන්. නෑ නෑ විකල්පයක් තියෙනවා. ඒ විකල්පය මෙන්න අපේ තියෙනවා කියලා ඉදිරිපත් කරාම
අවසන් කරා.
අද පාර්ලිමේන්තුවේ ඉන්න විනාඩියක් දෙන්න නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ මහලේකම්ට අමතරව පත් කරනවා ආර්ථික විශේෂඥයෙක් කවුද 15ක පළපුරුද්ද තිබෙන. තවත් බලයලත් පුජ්‍යලේ. එතකොට පුළුවන් විරුද්ධ පක්ෂයට පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලන පක්ෂයකට තමන්ට තියෙන විසඳුම එතෙන්ට ඉදිරිපත් කරන්න. එතකොට ඒගොල්ල බලලා කියනවා සමාජයට මේ ඉදිරිපත් කළ තියෙන ලියවිල්ල මේ රටේ ක්‍රියාත්මක කළ නොහැක්කා. එහෙනම් මේ රජය ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සහ රජය කරන වැඩපිළිවෙල ඉදිරිපත් කළ තිබෙනවා. ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කළ තියෙනවා. ඒක ආසියානු සහකාර බැංකුව අනුමත කළ තියෙනවා. ඒක ලෝක බැංකුව අනුමත කළ තියෙනවා. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ තිබෙනවා. දැන් ඒ අනුව අපි ඉස්සරහට යනවා. විකල්පයක් තියෙනවා නම් විශ්වාස භංගයකට වඩා හොඳයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරොත් සෞඛ්‍ය විසඳන මාර්ගය මෙයයි කියලා. එතකොට අපිට පුළුවන් ඒ අනුව ක්‍රියා කරන්න නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා මම අවසාන වශයෙන් විරුද්ධ පක්ෂයට කියන්නේ ඔබතුමන්ලා වැටුණු තැනින් තවත් මේ රට පහළට ඇදලා දමන්න එපා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. කරු රංජිත් මන්තුම් මඩාර මැතිතුමා ඔබතුමන්ට මිනිත්තු 10ක් කාලයක්
තියෙනවා. 12ක් තිබෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි, මගේ හිතමිත්‍ර වජිර අභිවාදන මැතිතුමා කිව්වා සිංගප්පූරුවේ එක විශ්වාස භංගයක්වත් ජනල් නැහැ කියලා. ලෝකේ දූෂණය නැති රටවල් වල ඉන්ඩෙක්ස් එකේ ඉදිරියෙන් ඉන්නේ සිංගප්පූරුව. අපේ රට දූෂිත රටවල් වල ඉස්සරහින් ඉන්නවා. ඒක නිසා තමයි මේ රටේ දූෂණයේ වංචාව ගැන කල්පනා තියෙන නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් මේක ඇතුල් වෙලා තියෙන නිසා අපි මේ විශ්වාස භංග යෝජනාව ගෙනාවේ. අපි දන්නවා මේ කලාපේ සෞඛ්‍ය අපි ඉහළින්ම හිටියා. අපිට ජාත්‍යන්තර සම්මාන හිටන් ලැබුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගත්තා අපේ රටේ සෞඛ්‍ය ඉස්සරහින් තියෙනවා කියලා. මට මතකයි යහපාලන ආණ්ඩුව තියෙන කාලේ වජිර අභිවාදන මැතිතුමත් අපි තිද්දී අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉහළටම ගියා. බෙහෙත් මිල අඩු වුණා. පිළිකාවලට, හෘදරේ රෝගවලට, අනිත් දේවල්ට ඕන බෙහෙත් ටික තිබ්බා. නමුත් අද වෙන විට මේ රටේ ජනතාව මේ සම්බන්ධව කලකිරීමකින් ඉන්නේ. රජයේ රෝහල්වල බෙහෙත් නැහැ. තියෙන බෙහෙතකුත් පාවිච්චි කරන්න ජනතාව හරි බයකින් ඉන්නේ. අපේ දොස්තරවරු නැහැ. දොස්තරවරු 1500ක් විතර රට ගිහිල්ලා. මේ සියල්ලට මේ රජයේ සහ සෞඛ්‍ය ඇමතිවරයාවක් කිය යුතුයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ භාරව ඉන්නේ ප්‍රධාන විධායකයා සෞඛ්‍ය ඇමතිතුමා. මේක කඩා වැටෙද්දි මේ ප්‍රශ්න තියෙද්දි මිනිස්සු මැරෙද්දි විපක්ෂයක් විතර අපිට බලාගෙන ඉන්න බෑ. අපි ඒක නිසා තමයි අද මේ සෞඛ්‍ය ඇමතිතුමාට විරුද්ධව විපක්ෂයේ විදියට විශ්වාස භංගය කියලා. අපි බැලුවයි මේ බෙහෙත් නැත්තේ මොකද කියලා. මිලදී ගැනීමේ ක්‍රමවේද අද විනාශ කරලා තියෙනවා. මේ රටේ තිබ්බා ජාතික ඖෂධ නියාමක අධිකාරිය පනත යටතේ කොහොමද බෙහෙත් මිලදී ගන්නෙ? මොනවාද මෙතුමල්ලා කරේ? ඒ සේරම අයින් කළා දාලා හදිසි මිලදී ගැනීම යටතේ මේ කටයුත්ත කරපු නිසා තමයි මේ සියල්ල ප්‍රශ්න වෙලා තියෙන්නේ. අපි දන්නවා ලියාපදිංචි සැපයුම්කරුවන්ට මුදල් ගෙවන්නේ. මුදල් ගෙවන්නේ නැතුව උතුරේ ඒගොල්ලන්ට බෑ ටෙන්ඩර් වලට ඉදිරිපත් වෙන්න. බැංකුවේ ඒගොල්ලන්ට දෙන්නේ අවසරේ. අරගොල්ල නැති වුණාම හදිසි සැපයුම් කියලා තමුන් ආසෙලා බඩු ගන්න. ඉස්සර මේ අවසරේ දීලා තිබේ හදිසිපැවුමට රටේ හදිසි තත්ත්වයක් ආවොත් කොවිඩ් එක ආපම හදිසි තත්ත්වයක් ඒකනුත් හොඳට ගහලා තියෙනවා මම දෙන්න සංඛ්‍යාලයකට දැන් මොකද වෙලා තියෙන්නේ සියයට විශාල ප්‍රමාණයක් හදිසි මිලදීම් ගන්නවා අවශ්‍ය දේවල් නෙමෙයි මේ රට ජනතාවගේ බදු මුදල් අපි ජාතික ආදායමෙන් 3.8ක් සෞඛ්‍යයට අපි එන් කරනවා තමුන්නාසෙලගේ පිළිවෙලක් නැති කලමනාකරණයක් නැති පිරිසිදු නැති මිලද ගැනීම නිසා තමුන්නාසෙල අවුරුද්දකට ගන්න බෙහෙත් වලින් 122ක් විනාශ කරනවා 121ක් විනාශ කරනවා මේවා ගැන කතා කරන්නයි අපි ආවේ GMO එකයි SLM එකයි කියනවා මේ රට අවශ්‍ය ඖෂධ වලින් 320ක් අද නැහැ කියලා අපි නෙමෙයි කියන්නේ. ඒ වාර්තා අපි ළඟ තියෙනවා. නිර්වින්දර ඖෂධ, පිළිකා වලට දෙන ඖෂධ, හදිසි ප්‍රතිකාර දෙන ඖෂධ මේවා විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ රටේ විගණාධිපතිවරයා කියනවා 2022 විගණන වාර්තාවෙන් නිසි ක්‍රමවේදයක් නැතුව දූෂිත විදියට මේවා මිලදී ගන්න නිසා තමයි මේ ඖෂධ හිගේ ඇති වෙලා තියෙන්නේ. ඒකට ඇමතුමත්වක් කියන්න ඕන නිලධාරිනුත්වක් කියන්න ඕන. නිලධාරීන් විතරක් නෙමෙයි. ඇයි මේ වෛද්‍යවරු රට යන්නේ? සමහර රෝහල්වල නිර්වින්දර වෛද්‍යවරු නැහැ. සමහර වෛද්‍යවරු නැහැ. ඇයි තමුන්නාන්සලා මේ රට බංකොලොත් කරපු තමුන්නාන්සලා මේ රටේ ධනෙ මංකොල්ල කාපු මේ ආණ්ඩුවේ උදවිය ඒව දැන් අය කරන්න යනවා මේ රටේ වෘතිකයේ ඉන්නේ බුද්ධිමතුන්ගේ 130ක් බදු ගන්නෝ ඒගොල්ල මේක දාලා ඈනවන්න රට යනවා මෙතන කතා කරා දේශීය වෛද්‍ය ඇමතුමා මේගොල්ල හරියට හම්බ කරනවා දෙයියනේ හම්බ කරනවා නම් ඇයි රට යන්නේ පෞද්ගලික සේවි ඉන්න කීප දෙනෙක් ඉන්නවා සියලු වෛද්‍යවරු එම නෙමෙයි මේගොල්ල රට දාලා යනවා තමුන්නාසේ ඒකටත් කතා හදනවා වෛද්‍යවරුන්ට විශේෂඥ වෛද්‍යවරු 350කට වැඩි රට ගිහිල්ලා තියෙනවා වෛද්‍යවරු 1000කට කිට්ටුවෙන් රට ගිහිල්ලා තියෙනවා ඇයි මේ වගේ දූෂණ වෙනවා වෛද්‍යවරුන් බලාගෙන ඉන්න බෑ තමුන්නාසල අත්‍යවශ්‍ය බෙහෙත්යේදී අත්‍යවශ්‍ය නැති ඒවත් ගන්න විටමින් C විතරක් තියෙනවා තමුන්නාසය ගබඩාවේ 12 කෝටි 23 ලක්ෂයක් පෙති පැරසිටමෝල් තියෙන 11 කෝටි 43 ලක්ෂයක් මේ අත්‍යවශ්‍ය මේවා නෙවෙයි ඇයි මේව ගන්නෙ? වකුගඩු කාන්දුක්‍රණය සඳහා යොදා ගන්න කැප්සියුල් 150,000 තියෙද්දී අදත් ගබඩාවල තියෙනවා තමුන්නාස ලක්ෂ 12 ඉහළ මිලට අරන් තියෙනවා. මේකේ පුස් වර්ගයක් ඇති බව දැන් වාර්තා වෙලා තියෙනවා. මේව කරපුවාම මැරලා තියෙනවා. මේව පාවිච්චි කරපුවා. අපි මේකට තමයි දූෂණය කියන්නේ. වෙන එකක් නෙමෙයි. හදිසි මිලදී ගැනීම බැක්ටීරියා රෝග ආසාදනය සඳහා මිලදී අරන් තියෙනවා රුපියල් මිලියන 12,200 මේකෙන් වෙච්ච පාඩුව මිලියන 500ක් කියලා දැන්ට කියලා තියෙනවා මෙන්න මේ දූෂණ වලට විරුද්ධව තමයි අප පාර්ලිමේන්තුවේ කතා කරන්නේ ඉන්සියුලින් මේ රටේ සිර 15ක් විතර ඉන්නේ දියවැඩියාව තියෙනයි තමුන්නාස ටෙන්ඩර් කැඳම එක වැල් එක US ඩොලර් එකයි 56යි හදිසි කැඳවීම වලින් ලාන් තිනවා US ඩොලර් 4කට ඒ කියන්නේ රුපියල් 500ට ගන්න තියෙන එක 1500ට ගන්න මේව නෙවෙයි දූෂණ මේව තමයි දූෂණ තම තියෙනවා දේශීය සැපයම් කරුවන් ලියාපදිංචි කරලා තියෙන්නේ දේශීය විදේශීය හදිසි මිලදීන් වැනි යටතේ විශාල ප්‍රමාණයක් ගන්නවා මේවා තමයි හදිසි මිලදී ගැනීම වල දූෂණ. ඒ විතරක් නෙවෙයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර ලියාපදිංචි සැපයුම් කරුවන්ට තමුන්නාසල මුදල් ගෙවන්නේ නැහැ. රාජ්‍ය ආයතනයක මුදල් ගෙවද්දී පෞද්ගලික සමාගමත් ඉස්සෙල්ලා ණය වෙච්ච මිනිහට ඉස්සෙල්ලා ගෙවනවා. තමුන්නාසල මොනවද කරන්නේ? මනිලධාරි මහතුරුන්ට කියනවා හදිසි මිලදී ගැනීම වලට තමුන්නාසල ඉස්සෙල්ලා මුදල් දෙනවා.
කරු මන්තුමා තමයි මිනිත්තු දෙකක් කාලයක්.
අනේ මම තව ගොඩක් මට වෙලාව දෙයිමිතුමා මට දෙන්නම් කිව්වා ඒ විතරක් නෙමෙයි
කාගෙන්ද අඩු කරන්නේ ඔබතුමාලගේ
2019 පෙර හදිසි මිලදී ගැනීම මෙතුමා මට දෙන්නම් කිව්වා ඒලව මිලදී ගැනීම 10%කටත් අඩුයි දැන් විශාල ප්‍රමාණයක් හදිසි මිලදී ගනි. වර්ෂයකට මෙච්චර කල් බෙහෙත් මිලදී ගන්න කිය බිලියන 60යි. දැන් බිලියන අපිට ලැබිලා තියෙන වාර්තාවන බිලියන 90 කරන් තියෙන තව 70. එහෙනම් මේකේ බෙහෙත් වැඩිවෙනු තියෙනවා. බෙහෙත් අඩුයි. සාමාන්‍ය ජනතාව 130ක් බෙහෙත් වෙනුවෙන් මේ දඟල තමන්ගේ වියදමේ. දැන් ඒක 157ක් වෙලා තියෙනවා. ආණ්ඩුවේ මේ මුදල් වියදම් කරනවා
නම් මන්ත්‍රීතුමා ඔබතුමාගේ වෙලාව කාගෙන්ද එකතු කරන්න ඕන මේ
ප්‍රශ්න මට මේ සංවිධායකතුමා කිව්වද
සංවිධායකතුමාගේ වෙලාව පාවිච්චි කළ ඉවරයි
එතුමා දෙන්න කිව්වා මට තව විනාඩි දෙකක් දෙන්න පුජ්ජේරික අංශේ දැන් මොකද කරන්නේ මිනිස්සු බෙහෙත් නැතුව මැරෙනවා මෙතුමාගේ ඔව් ඔව් මයිලා සිද්නවා හරි ඔයගොල්ලෝ පොඩක් අටවග මේ රෝහල් වල විදුලිය කපල ඇමතිවරයා බලා ඉන්නවා මම හිතන මේක තමයි එහෙනම් මම අහන්නේ මට කතා කරන්න වෙලා නැහැ මම එහෙනම් මේ ටික සභාගත කරනවා මම දන්නේ විනාඩි 10 ගියාද කියලා මේක තව තියෙනවා මේ මැරිච්ච ඒවා මෙතුමා ගෝවා කියන්න කියලා 100ක් ප්‍රශ්නෙට මුණ දීලා නැද්ද කියලා අපි සංඛ්‍යා ලේඛන මම ඉදිරිපත් කරන්නේ නම් මේක ඉදිරිපත් කරන්නේ මම හිතන්නේ මම මෙතනදී අපි කියන බය නැතුව තමුන්නාන්සලා මේක ගැන වார்த்தාවක් හැදුවා මේ වார்த்தාව මම හිතන්නේ සෞඛ්‍ය ලේකම් ඇතුළු ජනාධිපතිතුමාට දීලා තියෙනවා ඒ වගේම බුද්ධියංශයනුත් වார்த்தාවක් තියෙනවා මේවා යට ගහගෙන ඉන්නේ මෙවට ක්‍රියාමාර්ග ගන්න. අපි දැන්ට මම මෙතුමා නඩුවක් දාලා තියෙනවා. අපි කියන මේ සියල්ල ඉදිරිපත් කළා මේ වැරදි කරලා තියෙනවා නම් දඬුවම් දෙන්න අපි කටයුතු කරනවා ඒක විශ්වාස මං කියනවා. ආපේ ආණ්ඩුවක් යටතේ ලදාරි මහතුන්ට මම කියනවා මේ උදව් දෙනවා නම් කරුණා කරලා ප්‍රවේශමෙන් ඉන්න අපේ ආණ්ඩුවක් යටතේ පරීක්ෂණයක් කළා මේකට දඬුවම් දෙන්න.
කොහොමද සිතිය ඔබතුමාට ගරු කණකේ රත්නත්තුමා ඔබතුමාට මිනිත්තු නමයක් තියෙනවා නමෙන් හතයි පාවිච්චි කරන්න
වෙන්නේ.
විනිතු නමයක් තියෙනවා නමෙන් හතයි අටයි පාවිච්චි කරන්න වෙන්නේ මේ දිවා විවේකයට 12 තීර නවත්තන.
විනාඩියක් ඔව්. කොහොම ස්තුතියි ඔබතුමා විනාඩිය අඩු කරාට. පසුගිය කාලවකවානුව තුළදී දිගින් දිගටම කතා කරපු මාතෘකාවක් විශේෂයෙන්ම මාධ්‍යයෙන් විශේෂයෙන්ම විපක්ෂයේ හැමතැනම මයික් එකක් ගිහිල්ලා අරලග කතා කරපු මාතෘකාව ගැන අද විපක්ෂය වගේ සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධ විශ්වාස භංගය ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් අපි දන්නවා ඉතිහාසයේ දරුණුම ආර්ථික අභියෝගයේ තියෙන අවස්ථාවක අපේ ගරු අමාත්‍යතුමා මේ සෞඛ්‍ය අමාත්‍යංශය අභියෝග මැද්දේ මේ ආකාරයෙන් කල්පනාකරණය කරමින් සිටින අවස්ථාවක්. ඉතින් මේක අපි බැලුවොත් එහෙම මේ චෝදනා ගැන කිව්වොත් අඩු වැඩියෙන් හැම කාලවකවානුවක තියෙනවා හැම අමාත්‍යවරයා ඉන්න කාලයකමද හැම රජයක් යටතේම මේ ආකාරයෙන් චෝදනා තියෙනවා ඉතින් මේකේ අපි විසඳුම හැටියට මේ අද විශ්වාස භංගයක් ගෙනහල්ලා අමාත්‍යවරයා අයින් කරන එකද මේකට තියෙන විසඳුම අමාත්‍යවරයා අයින් කරා කියලා මේ විසඳුමක් ලබා ගන්න පුළුවන්ද එහෙම නැත්නම් මේ අපි දන්නවා කාලෙන් කාලයට අමාත්‍යවරු එනවා නමුත් මේ චෝදනාවල වෙනසක් වෙන්නේ නැහැ ඒක නිසා අපි චෝදනා මේ දීර්ඝ කාලයක් තිස්සේ තියෙන ඒවා සමහරක් ඒවා අපි කියන්නේ නැහැ මේවා ඔක්කොම නැහැ වැරදි කියන එක නමුත් ඒකේ අපි අමාත්‍යවරයාට මේ ආකාරයෙන් විශ්වාස භංගයක් ගෙනහල්ලා ඒක නතර කරන්න බෑ ඒ නිසා මේ චෝදනා වංචා දූෂණ විශේෂයෙන්ම මේ ඖෂධ මාෆියාව අපි නැහැ කියන්නේ නැහැ චෝදනා තියෙනවා. නමුත් අමාත්‍යවරු කාලෙන් කාලට වෙනස් වෙනකොට ඒකත් එක්ක මේව වෙනස් වෙන්නේ නැත්නම් ඒ කියන්නේ ඒ ක්‍රමවේදයේ වෙනස කරන්න තමයි අපිට අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ වංචා දූෂණ නතර කරන්න අපි සියලු දෙනාම කටයුතු කළ යුතුයි. මේක සඳහා නව ක්‍රමවේද එහෙම නැත්නම් නව ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරන එක තමයි වැදගත් වෙන්නේ. එහෙම නැතුව මේ විපක්ෂයේ ඉඳලා චෝදනා කරලා අමාත්‍යවරයාට චෝදනා කිරීම පළක් වෙන්නේ නැහැ. ඉතින් මේකෙදි බොහෝ අවස්ථාවන් වලදී මේක ඔප්පු කරන්නත් බැරි චෝදනා තමයි තියෙන්නේ. ඉතින් ඒ කිසිම දෙයක් මෙතන විශේෂයෙන්ම මාධ්‍ය මගින් විපක්ෂය බලාපොරොත්තු වෙන්නේ විපක්ෂයට දේශපාලන වාසියක් ලබා ගැනීම සඳහා තමයි මේ චෝදනා විශාල වශයෙන් කරන්නේ. එතකොට මේකේදී අවසාන ප්‍රතිඵලය සමස්තයක් හැටියට මේ සෞඛ්‍ය සේවයට විශාල හානියක් වෙනවා භයානක හානියක් වෙන්න හැකියාව තියෙනවා අපේ මේ විවේචනය කරන දන්න කණ්ඩායම දන්නවා අපි අදට දකුණු ආසියාවේ අපේ දියුණුතම නිදහස් සෞඛ්‍ය සේවාව පවත්වන්නේ අපේ රටේ
ඉතින් මේක කාලයක් තිස්සේ තියෙනවා. මේකේ හොඳම උදාහරණේ තමයි අපි කොවිඩ් වසංගතයේ තියෙන කාලවකවානුව තුලදී අපේ මේ සමස්ත සෞඛ්‍ය පද්ධතියේ වැදගත්කම නිසා තමයි අපිට ඒ සඳහා අභියෝගාත්මකව තියෙන අවස්ථාවකදී මුහුණ දෙන්න හැකියාව ලැබුණේ. ඉතින් ඒකෙදී අපි විශේෂයෙන්ම අද මේ වෛද්‍යවරුන් විවේචනය කරන ඒ සියලු දෙනා විවේචනය කරත් අපි ඒ වෛද්‍යවරු සහ සෞඛ්‍ය සේවයේ සියලු දෙනා අපි අගය කළ යුතුයි. තමන්ගේ පඩියට ගැන හිතලා නැමෙයි, තමන්ට තියෙන අභියෝග ගැන හිතලා නැමෙයි සේවය කළේ. ඉතින් අපි ඒ සියලු දෙනාම මේ අවස්ථාවේ සිහිපත් කර යුතුයි. ඉතින් ඒ වගේම තමයි දැන් මේ කණ්ඩායම් බලාපොරොත්තු වෙන්නේ අපි දැක්කා ගිහිල්ලා මාධ්‍යවලදී ඔය තියෙන වෘත්තීය සමිති වේවා ඒ කණ්ඩායම් ගිහිල්ලා සමහරක් ඒගොල්ලන් වෘත්තීය සමිති සෞඛ්‍යයට සම්බන්ධත් නැහැ. නමුත් සෞඛ්‍ය ගැන කතා කරනවා. ඉතින් මේගොල්ලන් කියනවා සිස්ටම් චේන්ජ් එක අවශ්‍යතාවය තියෙනවා කියලා. තමන්ගේ ඒ ආකල්ප වෙනස් කරන්න නැතුව අද රටේම සිස්ටම් චේන්ජ් කරන්න මේ කණ්ඩායම් අද කටයුතු කරනවා. ඒක තමයි තියෙන ප්‍රධානම කාර්යය. ඒ නිසා අපි හිතනවා ඇත්තරම සෞඛ්‍ය අංශයේ යම් යම් අඩුපාඩු තිබුණා. අදටත් ඒ නිදහස් සෞඛ්‍ය අපේ ජනතාවට ලබා දෙන්න හැකියාව ලැබිලා තියෙනවා. අඩුපාඩු නැහැ කියලා කියන්නේ නැහැ. ඉතින් අපි හිතනවා මේක තවත් කාර්යක්ෂම ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත්. අපි දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සමහරක් උපකරණ අපේ රෝහල්වල සමහරක් බහුතරයක් රෝහල්වල උපකරණ හයෙන් පස්සේ පාවිච්චි කරන්නේ නැහැ. වෛද්‍යවරු නැහැ. ඉතින් ඒ නිසා ඒ උපකරණ අපිට භාවිතා කරන්න යම් කිසි මුදලක් ගෙවලා හරි අපේ රෝගීන්ට භාවිතා කරන්න හැකියාවක් වන ආකාරයෙන් කටයුතු කරොත් ඒකත් ඉතාමත් වැදගත් කාරණාවක් හැටියට මම මේ අවස්ථාවේදී යෝජනා කරනවා. ඉතින් අපි මේ ක්‍රමවේදය වෙනස් කරන්න නම් ප්‍රධානම දේ වන්තා දූෂණ ගැන කතා කරනවා. අවිශ්වාසයක් තියෙනවා, සැකයක් තියෙනවා. ඒක නැති කරන්න විනිවිද භාවයෙන් කාර්යක්ෂමතාවය වැඩි කරන්න නම් අද මම යෝජනා කරනවා විශේෂයෙන්ම මේකේ ප්‍රධාන සාධයක් තමයි ඩිජිටල් කරණය. ඩිජිටල් හෙල්ත් එකට භාවිතා කරන එක තමයි ඉතාමත් වැදගත් කාරණාව වෙලා තියෙන්නේ ලෝකයේ වෙන රටවල් එක්ක යද්දී. ඉතින් මේ මානව සම්පත ඒ වගේම පරිපාලන සම්පාදන මේ සියල්ලක්ම මධ්‍යගත පද්ධතියකින් තුලින් ඒක ඒ සංවිධානය කරන්න පුළුවන් නම් ඒක ඉතාමත් වැදගත්. අපි තාක්ෂණ අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධ වෙලා HHIMS Hospital Health Information Management System ආරම්භ කරා. ඒක ඉතාමත් වැදගත් දැන් ක්‍රියාත්මක වෙනවා. මේක ජාතික රෝහල්වල ටීචින් හොස්පිටල් පළාත් දිස්ත්‍රික් ඒ රෝහල් සියල්ලකදීම ඒක ඉතාමත් වැදගත් ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. අද සෞඛ්‍ය අමාත්‍යාංශය ස්වස්ථා කියන ඒ සිස්ටම් එක ආරම්භ කරලා තියෙනවා. ඒකෙදී හඳුනා ගන්න පුළුවන් මොන රෝහලේද මොන ඖෂධයේද අඩු මොන හේතුවක් නිසාද කියන එක හොයා ගන්න පුළුවන්. ඉතින් මේ අද තාක්ෂණයත් සමග අද සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒක තව තවත් ශක්තිමත් කිරීම තමයි ඉතාමත් වැදගත්. දැන් උදාහරණයක් හැටියට මානව සම්පත ගැන අපි කතා කරනවා. වෛද්‍යවරු ගැන එක එක විදිහට තමයි වෛද්‍යවරු සමහරක් තැන්වල මෙච්චර ගාණක් ගිහිලා තියෙනවා කියනවා, මෙතර ගාලක් ගිහිලා තියෙනවා කියනවා. නමුත් මම හිතන්නේ හරියට සෞඛ්‍ය අමාත්‍යාංශයටත් හරිය ආකාරයෙන් කොයිතරම් ප්‍රමාණයක් අද අපේ රටේ රාජකාරී කරනවාද, රට හැරදාලා ගිහිලා තියෙනවද කියන එක කියන්න බෑ. ඒ නිසා අපි මේ පද්ධතිය ශක්තිමත් කිරීම මධ්‍යස්ථ පද්ධතියක් ඇති කරලා ඒක ශක්තිමත් කරන්න වැඩි කරනවා නම් ඉතාමත් වැදගත් කියන එක මේ අවස්ථාවේදී සඳහන් කරනවා. ඒ වගේම තමයි ප්‍රසම්පාදන කටයුතු වලට අද ප්‍රධාන චෝදනාව තියෙන්නේ ප්‍රසම්පාදන කටයුතු. ඉතින් ඒක ඖෂධ හිඟය නැති වෙන්න ඒකට දැන් අර ස්වස්ත කියන ඒ සිස්ටම් එක ආරම්භ කරලා තියෙන එක ඉතාමත් වැදගත්. ඉතින් ඒ නිසා අනිත් පැත්තෙන් අපි මේ වැනි ආකාරයේ අපි ඒ මධ්‍යගත දත්ත ආරක්ෂා කරන්න දත්ත ගොඩන ගත්ත එක්කව කරන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒකත් ඉතාමත් වැදගත් කියලා මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. ඒ වගේම තමයි මේ එක් එක් රෝගියා ඒ රෝගියාගේ තියෙන ඒ ඖෂධවල විගණනය කිරීම ඉතාමත් වැදගත්. මම හිතන්නේ මේක GMO එකෙත් ඒක යෝජනා කරලා තියෙනවා. ඉතින් එවැනි ආකාරයෙන් කටයුතු කරන්න නම් අපිට ඩිජිටල් හෙල්ත් වැඩපිළිවෙලට යා යුතුයි. මේක ලෝකයේ දියුණු රටවල් වලට එතෙන්ට ගෙනිහිලා තියෙන්නේ. ඒක යන්න ගිහිලා තියෙන්නේ. දැන් ඉන්දියාව පවා ඒක ක්‍රියාත්මක කරන්නේ මේ සඳහා කටයුතු කරන එක. හෙල්ත් ඉන්ෆෝමැටික්ස් ආරම්භ කිරීම.
ඉතින් අවසන් කරලා
ඒ සඳහා කටයුතු කරන්න විශේෂයෙන් අපි අද දොස්තරලගේ හිඟයක් තියෙනවා කියලා තියෙනවා. ඉතින් ටෙලිමෙඩිසින් අද භාවිතා කරනවා ලෝකයේ හැමතැනම. අද ශෛලකර්ම කිරීම සඳහා ටෙලිමෙඩිසින් වශයෙන් භාවිතා කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට එවැනි ඇප්ස් අපි භාවිතා කරන්න ඉදිරියෙන් භාවිතා කිරීම ඉතාමත් වැදගත් කාරණාවක් හැටියට සඳහන් කරනවා. ඉතින් අවසාන වශයෙන් අපේ ගරු අමාත්‍යතුමාගෙන් එක ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම කෑගල්ල අපේ ජාතික රෝහලේ කාඩියොලොජි යුනිට් එක සඳහා අපිට ඒ සහයෝගය ලබා දෙන්න. ඒ වගේම ඖෂධ සඳහා ගබඩා කිරීම තැනක් නැහැ. ඒක සඳහා ඒ සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලීම කරනවා. මේකෙදි අපි විපක්ෂය පරාජය කරන්න ආණ්ඩුව තව තවත් ශක්තිමත් කිරීම සඳහා හැකියාව තියෙන කටයුතු කරනවා කියන එක සඳහන් කරමින්
පන්නවතින. දිවාහාර විවේකයේ සඳහා සභාවේ කටයුතු තාවකාලිකව අපරභාග 1 දක්වා අත්හිටුවා.